අයිබෝන් තෙරුවන් සරණයි හැමෝටම. අද මැයි මාසේ 14 වැනි දවස. අද බොහොම සතුටුදායක දවසක් කියලා හිතෙනවා මට. ඒකට හේතුව මේ පහුගිය වසරක කාලය තුළ මාසයකට වතාවක් අපි ඔබ මේ වැඩසටහන තුළින් හමු වුණා. සුසංගීත සංවාදාත්මක වැඩසටහන. මේ වැඩසටහනේ විශේෂත්වය අපි මාසයකට වතාවක් හමු වුණු ඒ මොහොතේ අපි සමහර වැඩසටහන් වලට විශේෂ ආරාධිත දේශක ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරා. බුදුන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ගැන කතා කරන්න අපි උඩුවහර ආනන්ද ස්වාමීන් වහන්සේට, අද ලොව සොයන දහම ගැන කතා කරන්න රත්මලේ ගුණරත්න ස්වාමීන් වහන්සේට, සතිමත් භාවයේ සහ සම්තෘප්ත බව ගැන කතා කරන්න අපි ඕලන්දේ ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරා. ඊට පස්සේ අපි ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ විසින් රකින්න බව ගැන කතා කරා. ජනවහරේ කමතහන් ගැන කතා කරන්න නාවලපිටි අනුරාධා සුදම්මිකා තෙරණි වහන්සේට ආරාධනා කරා. ප්‍රමුදිත ජීවිතයකට භාවනාව ගැන කතා කරන්න වැතර මයින් හාමුදුරන්ට ආරාධනා කරා. ඒ වගේම ඊට පසු වැඩසටහන් සඳහා සාකම්පණය ගැන කතා කරා. කාලය අකාලික දහම සාප්‍රමාදය ගැන කතා කරා. අතීතයේ වර්තමානයේ සහ අනාගතය ගැන කතා කරා. ඒ වගේම ආතතිය ගැටලුවක්ද පිළිතුරක්ද, එකම දරුවා රකින්න මවසේ ගැන කතා කරන්න මහාචාර්ය චන්දහිරත් මහත්මෙන් ආරාධනා කරා. අද අපි වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න ඔබ හැම සමග එකතු වන්නයි මේ සූදානම. මම කලින් කිව්වා වගේ ඒ නිසාම මම ඊට සතුටින් මේ ඉන්නේ. පහුගිය අවුරුදු තුලා පුරාවට සෑම මාසයකම අපි ඔබත් සමග කිසියම් ආකාරයක සතුටුදායක ගනුදෙනුවක යෙදුණා. හැබැයි පහුගිය මාසයක විතර කාලය අපේ නිසසලව තිබුණු සිත සසල වුණා. බොහෝ වෙලාවට පසුතැවීම්, තරහවන්, බය, දුක මෙවැනි හැඟීම් වලින් අපේ සිත සසල වුණා කියලා කිව්වොත් මානේ වැරදි. නිසලව තිබුණු සිත සසල වුණා. ඒ සියලුම කාරණාවට හේතුවක් තමයි අපේ හිතේ ඇති වුණ හැඟීම්. අපිට ඒ හැඟීම් හඳුනා ගැනීමට සහ ඒ හැඟීම් සමග ගනුදෙනු කිරීමට තිබුණු අපහසුතාවය. ඒ නිසා අද මම හිතන්නේ අද කාලයට ගැළපෙන ඉතාමත් සුදුසු මාතෘකාවක් අපි තෝරාගෙන තියෙනවා. අපේ හැඟීම් ගැන කතා කරන්න. මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ගුරුතුමන්ට, අපේ කල්යාණ මිත්‍ර පුල්නිසන්ත ගමගේ අපේ ගුරුතුමන්ට මේ සාකච්ඡාව ආරම්භ කරන ලෙස. අපේ සිතේ ඇතිවෙන මේ හැඟීම් අපිට පැහැදිලි කරන්න පුළුවන් විද්‍යානුකූල දර්ශනයකින් බලලා. මොළයේ තියෙන එක්තරා ප්‍රදේශයක තමයි මේ හැඟීම් පාලනය කරන්නේ කියලා. හැබැයි මා කැමති ඊට වැඩිය බොහොම ගැඹුරට යන්න ඔබත් සමග අපේ ගුරුතුමන්ට මම ආරාධනා කරනවා මේ මොනවද මේ හැඟීම් කියලා පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැඟීම් සමහර හැඟීම් අපි ප්‍රියජනක හැඟීම් තියෙනවා, සමහර හැඟීම් තියෙනවා අපි බොහොම අකමැති හැඟීම්. මම කැමති ගුරුතුමන්ට ආරාධනා කරන මේ සාකච්ඡාව ආරම්භ කරන ලෙස.
කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මිත්‍රි හේරත් සුසංහිත වැඩසටහනේ ආරම්භයේ සිට මේ දක්වාම ඔබත් සමග අපත් සමග සංවාදයේ යෙදෙමින් ඔබේ ප්‍රශ්න බොහොම රසවත් හරවත් ඉදිරිපත් කරමින් මේ වැඩසටහන ඔබ අතරට ගෙන යන්නට මහත්සේ දායක වූ කල්‍යාණ මිත්‍රයාණෙනි සුසංහිත අද වැඩසටහනට නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ පැමිණ ආ දුර සිට සම්බන්ධ වන ආදරණීය හිතවතුනි මේ මාතෘකාව යෝජනා වන විට මේ සසල සිතහා නිසල සිත මීට මාසයකට පමණ පෙර නැත්නම් ඊට කලින් මේ මාතෘකාව යෝජනා වී තිබුණේ වෛද්‍යතුමා කීවා වගේ මේ අදට මෙපමණ යෝග්‍ය ආලෝචිත මාතෘකාවක් වෙයි කියන අදහස අප කාටවත් තිබුණේ නැහැ. එහෙම අනාගතයේ දැක සකස් කළ යෝජනා කළ මාතෘකාවක් නොවේයි. එහෙම දකින්න හැකියාවකුත් නැහැ. නමුත් අවරෝ හේතු නිසා වාසනාවකට නොවේයි අවාසනාවකට මේ මාතෘකාව අදට බොහෝම උචිතයි ගැළපෙනවා. කාගේත් අවධානය ගැඹුරින්ම යොමුය යුතුව තිබෙනවා. ඔබතුමා කිව්වා වගේ විද්‍යාව මේ මොලේ ආශ්‍රිතව ඇඟීම් ආවේග පිළිබඳ නිර්වචනයන් කරනවා. ඒව විද්‍යාත්මක පර්යේෂණ මත සහ අනුමාන මත පදනම්ම තිබෙන දේවල්. ඉතින් ඒව අසත්‍ය නොවේ. මොලේ යම් යම් අංශවලට ඒ හැඟීම් දැනෙනවා, පාලනය කරනවා. ඒ හැඟීම් සම්බන්ධයෙන් උද්දීපනය වෙන මොලේ අංශ ඇති. ඒ බුදුදහමට එන විට මේ හැඟීම් පටන් ගන්නේ මොළයෙන් කියලා නෙවෙයි කියන්නේ කයෙන් නෙවෙයි, ඊට එහා ගිය මේ මානසික ක්‍රියාවලියකින් තමයි හැඟීම් උපදින්නේ. මානසික ක්‍රියාවලියක් කියන්නේ සිතීමක්. සිතීමක්. සිතීම සිතිවිලි එක්ක කරන ගනුදෙනුවක්. හිතන්නේ සිතිවිලි වලින්. මේ සිතිවිලි එහෙම ලොකුවට ප්‍රබල දේවල් නෙමෙයි. සිතිවිල්ලක් කීම සිතීම ලොකු ප්‍රබල දෙයක් නෙමෙයි. දැන් කෙනෙක් මොනව ගැනද හිතන්නේ නැත්නම් මොනවද හිතන්නේ කියන එක තව කෙනෙකුට දැනෙන්නේ නැහැ, පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. ඔය නිකන් ඉන්නා වගේ පේන. මේ නිකන් ඉන්නා වගේ පෙනුනට ඒක නා හිත හිත ඉන්නේ මොනවා හරි හිත හිත ඉන්නේ. හැබැයි හිත හිත හිටියට තවත් කෙනෙකුට මේ දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ හිතන බව. දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉතින් සමහරට ඒකෙනත් කියන නෑ මුකුත් නෑ, ඔහි ඉන්නවා. ඒ කියන්නේ හිතන කෙනා දන්නේත් නෑ තමන් හිතන බව. අනිත් කෙනාට කොහොමවත් දැනෙන්නේ නෑ. දැන් බොහෝ විට අප හිතන දේවල් අපේ ශරීරයට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවේ ශරීරයේ වෙනසක් වෙන්නේ නැහැ අප හිතන බොහෝ දේවල්. හැබැයි සමහර විට අපිට හිතෙනවා මෙයා දුකෙන් ඉන්නේ. එහෙම නැත්නම් ශෝකයෙන් ඉන්නේ. එසේත් නැත්නම් නුරුස්නා භවින් ඉන්නේ. ඇති ගැනීමකින් නැතිනම් ලොකු ආශාවකින් ඉන්නේ කියා කෙනෙක් දිහා බැලුවහම අන්න අපට හේතු යනවා. ඒ අපි දුක දැකලා නෙමෙයි, අනිත් කෙනාගේ දුක අපිට පේන්නේ නැහැ. තරහ පේන්නේත් නැහැ. බිය පේන්නේත් නැහැ, ශෝකය පේන්නේත් නැහැ. ඔය හැඟීම් එකක්වත් අපිට පේන්නේ නැහැ ඇස් දෙකට. නමුත් ඒ තැනත්තගේ කායික වෙනස්කම් දිහා බලන විට මූණේ වෙනස්කම්, මූණේ පාට, මූණේ හැඩේ වෙනස්කම්, මූණේ ප්‍රමාණය වෙනස්කම්, ඇස් දෙකේ ප්‍රමාණය, ඇස් දෙකේ පාට, ඊළඟට කෙනෙක් කතා කරනවා නම් ඒ කටහඬේ තිබෙන වෙනස්කම් මේ සියල්ල ඇසුරින් අන්න අපට දැනෙනවා ඒ තැනැත්තා හැඟීමකින් ඉන්න බව. කිසියම් ආවේගයකින් ඉන්නේ කියන එක තේරෙනවා. ඒ සතුටින් ඉන්න විටත් තේරෙනවා. හැබැයි සතුට නෙමෙයි අපිට පේන්නේ. අපිට සතුට පේන්නේ නැහැ. මේ සතුට නිසා අනිත් කෙනාගේ කයේ හා වචනේ සිදුවුණු වෙනස්කම් අපිට පේනවා. ඒ වෙනස්කම් පේනකොට අඳුනා ගන්නට නම් ඒ වෙනස්කම් අපි අත්දක තියෙන්න ඕන. අපි අපේ ශරීරය ඇතුලෙන් අපි අත්දක තියෙන්න ඕනේ සතුටාවහම අපිට කොහොමද, තරහාවහම කොහොමද, බිය වුණාම කොහොමද. එහෙම නැත්නම් අනිත් කෙනාගේ වෙනස්කම් තේරුණාට අපිට නිර්වචනයකට එන්න බෑ, තීන්දුවකට විනිශ්චයකට එන්න බෑ මේ අහවල් හැඟීම කියන්නේ. දැන් මේ කියන්න හදන්නේ අපි හිතන්නේ මොනවද කියන කාරණය සමහරට අපි දන්නේ නැහැ. දැන් අනිත් කෙනෙකුට දැනගන්නත් බෑ සාමාන්‍ය කෙනෙකුට. ඒ වෙන්නේ ඒ අපේ ඇඟට එච්චර බලපාන්න නැති නිසා අපේ සිතිවිලි. දැන් කෙනෙක් හිතනවා ආ දැන් වහිනවා. එහෙම හිතුවා කියා ඒ අනිත් කෙනාට තේරෙන්නේ නැහැ ළඟ ඉන්න කෙනෙකුට මෙයා මේ වහිනවා කියලා හිතනවා කියා. මොකද ඒ සිතිවිල්ලෙන් ශරීරයේ වෙනසක් නොවන නිසා. නමුත් හැඟීමක් ආවහම ඒ හැඟීම අපේ ශරීරය වෙනස් කරනවා. ඔයි කියු වෙනස්කම් අපේ මූණ වෙනස් කරනවා, පාට වෙනස් කරනවා, මූණේ හැඩේ වෙනස් කරනවා, මූණේ විශාලත්වය වෙනස් කරනවා, ඇස් දෙක වෙනස් කරනවා, ඇස් දෙකේ වර්ණය වෙනස් කරනවා, කටහඬ වෙනස් කරනවා. සහ තව බොහෝ දේ ඇවිදිනවා නම් ඇවිදින විදිය වෙනස් කරනවා, උයනවා නම් උයන විදිය, කනවා නම් කන විදිය, වාහනයක් පදවනවා නම් පදවන ආකාරය, මේ සියල්ල වෙනස් කරන හැඟීම්. දැන් මේ තමයි ප්‍රබලම වෙනස සිතීමේ සහ හැඟීම් වල. සිතීම කයට ප්‍රබලව බලපාන්නේ, කය ප්‍රබල වෙනසක් සිතීම කරන්නේ, නමුත් හැඟීම් ප්‍රබල වෙනසක් කරනවා. උෂ්ම වෙනස් වෙනවා, හෘද ස්පන්දන වෙනස් වෙනවා, තව සහ තව බොහෝ වෙනස්කම් ඒ හැඟීම් කරනවා. ඉතින් ඒ නිසා වෙන්නට ඕනේ විද්‍යාව මේ හැඟීම් මොලේ ශරීරයේ ස්නායු පද්ධතිය හෝමෝන එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් ඇත්ත. අනේ අර නොදැනෙන සිතිවිලි වලින්. දැන් සිතිවිලි අල්ලගන්න බෑ. ඒ කාරණේ මේ කියන්න හදන්නේ. මන් දන්නේ මොනම විද්‍යාත්මක පරීක්ෂණයකට හරි පුළුවන්ද කෙනෙක් මොනවද හිතන්නේ කියලා කියන්නේ. හිතන්නේ මොනවද කියන එක. නුවර යන්න හිතනවද, නිදා ගන්න හිතනවද? එය හොයාගන්න පුළුවන්ද? මොනම ස්නායු පරීක්ෂණයකින් හරි වෙන මොළයේ නියුරෝන පිළිබඳ කරන පරීක්ෂණයකින් හරි අමාරුයි. මොකද මේ සිතිවිල්ල කයෙහි රසායනික වෙනසක්වත් වෙන වෙනසක්වත් නොකරන නිසා. ඒ නිසාම කෙනෙකුට හිතීම තමන්ට අල්ලගන්නත් අමාරුයි. තමන් හිතන්නේ මොනවද කියන එක. ඉතින් දන්නේ නැතුව තමන් හිතන්නේ. හිතන බව දන්නේ නැහැ, මොනවද හිතන්නේ කියලා දන්නේ නැහැ. මෙහෙම හිතාගෙන ගියොත් කොහෙන් කෙලවර වෙයිද කියලා දන්නේ නැහැ. බොහෝ විට මේ ඇඟටත් නොදැනෙන තවත් කෙනෙකුට විනිශ්චය කරන්නත් බැරි තමනුත් නොදන්න තමන්ටම හොරෙන් තමන් හිතන සිතීම් කෙලවර වෙන්නේ හැඟීම් වලින්. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට සරලම උත්තරයක් දෙන්න පුළුවනි, මේ හැඟීම් ඇති වෙන්නේ අපේ චින්තනය නිසා කියලා.
හැබැයි මම හිතන්නේ බොහොම හොඳ ආරම්භයක් ලැබුණා කියලා. දැන් ඒ පැහැදිලි කිරීම තුළ ඔබතුමා කිව්ව පරිදි හැඟීම් සම්බන්ධයෙන් අපේ ශාරීරිකව සහ අපේ හැසිරීමේ වෙනස් වීම වෙන්න පුළුවන් කියන එක තමයි පැහැදිලි කරේ. විශේෂයෙන්ම සිතුවිලි මත තමයි මේක ගොඩනැගෙන්නේ. ඒ තුළ ඊට පස්සේ අපේ හැසිරීම, අපේ ශරීරයේ තියෙන සමහර ඉන්ද්‍රියන් වල ස්වභාවය වෙනස් වීම සහ ශරීරයේ හෝමෝන වල වෙනස් වීම සහ ඊට පසුව ඇති වෙන අපේ අනිත්‍ය සමග සහ සමන් සමග ගනුදෙනු කිරීමේදී ඇතිවෙන හැසිරීමේ වෙනස්කම්, මම කැමති ඒ මතම තව ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්න. එතකොට මේ හැඟීම් ධර්මානුකූල විදියට විස්තර කිරීමේදී යහපත් හැඟීම් සහ අයහපත් හැඟීම් කියා කොටස් දෙකකට බෙදන්න පුළුවන්ද? අපි සමහර වෙලාවට මම අර මුලදී මට තිබ්බ හැඟීම තමයි මේ වැඩසටහන කිරීමේදී මා සතුටින් සතුටක් ලැබුවා, කොහොම ආදරයක් ඇති වුණා කියලා. හැබැයි ඊට පසුව මම පැහැදිලි කරා පහුගිය කාලය තුල අපි දුක, පසුතැවීම, වේදනාව, සැකය මෙවැනි හැඟීම් ඇති වුණා. ඉතින් මේ ආකාරයට බලනකොට අපිට හිතෙනවා සමහර හැඟීම් බොහොම ප්‍රියජනකයි, ප්‍රියමනාපයි. සමහර හැඟීම් බොහොම අකමැති හැඟීම් බවට පත් වෙනවා. ඒ ආකාරයට ධර්මානුකූලව අපි එවැනි හැඟීම් බෙදා දැක්විය හැකි ක්‍රමවේදයක් තියෙනවද?
හැඟීම් වර්ග කීපයකට බෙදන්න පුළුවන් සහ බෙදලා තියෙනවා. එකක් තමයි මේ හැඟීම් වල ප්‍රතිඵලාලිය. ඒ හැඟීම් මොනවද කරන්නේ කියන කාරණේ උඩ. හැඟීම තමන්ට යහපතක් කරනවද, අනිත් අයට යහපතක් කරනවද? ඒ හැඟීම නිසා ඒ හැඟීම ඇති කරගත්ත පුද්ගලයාට යහපතක්ද වෙන්නේ, අයහපතක්ද වෙන්නේ? ඊළඟට අනිත් අයට, පරිසරයට, සමාජයට, ඇතුළු කරන අයට, ලෝකයට ඒ හැඟීම නිසා සිදුවෙන්නේ හොඳක්ද නරකද? ඊළඟට දෙවෙනි කාරණිය තමයි අදට හොඳක් වෙලා හෙටට නරකක් වෙයිද, නැත්නම් අදටත් හෙටටත් හොඳක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ කියන මේ සරල මිනුම් දඬු පොදු දෙක තුන තමයි තියෙන්නේ. එතකොට මේ හොඳ නරක දෙක, හොඳක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ, යහපතක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ කියන කාරණේ මේ පෞද්ගලික නෑ. ඒ කියන්නේ පුද්ගලයාට ඒක තීරණය කරන්න බෑ, Tamanට සාපේක්ෂව. දැන් කෙනෙකුට ඉතින්ද පුළුවන් තරහ ගන්න එක හොඳයි. තරහ ගත්තහම මට අනිත් අයව පාලනය කරගන්න පුළුවනි. අනිත් අය මට බයයි. මං කියන දේ කරනවා. මෛත්‍රියට වාද කරන්න දෙන්නේ නෑ මං තරහින් ඉන්න විට. ඉතින් එහෙම කෙනෙකුට ළඟ බලලා තීරණයකට එන්න පුළුවන් කෝප වීම හොඳයි කියලා. හැබැයි එහෙම ඒ බඳු ලාමක පටු දුරදිග නොබලන මිනුමකින් කෝදුවකින් අපට මේ හැඟීම් විනිශ්චය කරන්න හෝ වර්ගීකරණය කරන්න බැහැ. එහෙම කළොත් එය එයින් අපි අමාරු වැටෙන්න පුළුවනි. එම නිසා මෙතන බලන්නට ඕනේ දහමට සාපේක්ෂව. දහමට සාපේක්ෂව කියන්නේ මේ නිසා අපි කරන්නේ කුසලයක්ද අකුසලයක්ද? හැඟීමක් නිසා අපි කරන්නේ, අපෙන් කෙරෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? තව විදිහකට කියනවා නම් අපි ඒ හැඟීම නිසා දක්ෂයන් බවටද පත් වෙන්නේ අදක්ෂයන් බවටද? එතකොට දක්ෂ අදක්ෂ දෙක වෙන් කරගන්න තියෙන සරලම ක්‍රමය තමයි, නැතිනම් ධාර්මිකම ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට කියන්න පුළුවන් තරහක් ආවහම බොහොම කාර්යක්ෂමයි, හරි වේගෙන් වැඩ කරනවා. නෑ, ඒක නෙමේ දක්ෂකම කියන්නේ. කිසියම් හැඟීමක් ඇති වුණාම පුද්ගලයා ඒ ඇති කරගත්ත කෙනා ඒ හැඟීමේ වහලෙක බවට පත් වෙනවා නම්, තව විදිහකට කියනවා නම් ඒ හැඟීම විසින් මෙහෙවන, හැඟීම ගහන ගහන පදයට නටන කෙනෙකු බවට නම් පුද්ගලයා පත් වෙන්නේ අන්න ඒ. එතකොට ඒ අකුසලයක්, ඒ අදක්ෂතාවයක්, ඒ කෞසල්‍යයක් නොවේ. එබඳු හැඟීම් අත්හරින්න, එබඳු හැඟීම් ඇති කරගන්න නැතුව ඉන්න, ඇති වුණා නම් එබඳු හැඟීම් තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වෙන ඒ හැඟීම් වලට වතුර පෝර දමා වවා ගන්නට වඩා ගන්නට දිනු කර ගන්නට එපා. ඒ භයානකයි. ඊළඟට ඇති කරගත්තේ නැති බඳු හැඟීම් ඇති කරගන්න නැතුව ඉන්න උත්සාහ කළ යුතුයි. හැබැයි කිසියම් හැඟීමක් තමන්ගේ පාලනයේ යටතේ නම් තියෙන්නේ, ඒ හැඟීමට බැරි නම් තමන්ව පාලනය කරන්න, තමන්ට පුළුවන් නම් ඒ හැඟීම පාලනය කරගන්න, ආ ඒ හැඟීම නිසා අප තුල තියෙන මිනිස්කම් ඉස්මතු කරගන්න පුළුවන් නම්, තියෙන මිනිස් ගුණ ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම්, ඒව දියුණු කරගන්න පුළුවන් නම්, තමන් තුල හැංගිලා තියෙන මිනිස් ගතිගුණ උඩට ගන්න පුළුවන් නම්, අන්න ඒ හැඟීම් කුසල හැඟීම් කියලා කියන්න පුළුවන්.
හරි, ඔබතුමා පැහැදිලි කරේ අපි හැමෝටම හැඟීම් ඇති වෙනවා. හැඟීම් බෙදන්න පුළුවන් කුසල හැඟීම් සහ අකුසල හැඟීම් කියලා. කිසියම් හැඟීමක් නිසා ඔබේ දක්ෂකම් මතුවෙනවා නම්, ඒ වගේ මේ හැඟීම ඔබට පාලනය කරගන්න පුළුවන් නම් සහ මිනිසුන්ට සහ තමන්ට සහ අන්නයට ඒ සෙතක් වෙනවා නම්, එවැනි හැඟීම් වර්ධනය කර ගැනීමටත් ඒ සියල්ලම නරක පැත්තට වෙනවා නම්, එවැනි හැඟීම් අඳුනා ගැනීම සහ පාලනය කර ගැනීමට උත්සාහ කිරීමත් තමයි සිදු කළ යුත්තේ කියන එක තමයි ඔබතුමාගේ පැහැදිලි කිරීම. දැන් මම කැමති තවදුරටත් මේ ගැන ඔබතුමාගෙන් අපේ ගුරුතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. සමහර වෙලාවට අපිට එදිනදා ජීවිතයේදී ඇතිවන ගැටන ගැටුම් ප්‍රශ්න බොහෝ ගණනක් නිසා මේ ආකාරයට හැඟීම් සොයාගන්න බැරි තරමට අපි අමාරුවකට වැටෙනවා. අපි හිතේ තියෙන තරහක්ද, වෛරයක්ද, පසුතැවීමක්ද, දුකක්ද, මෙන්න මේ ආකාරයට හැඟීම් මිශ්‍රණයක් ඇති වෙනවා. මෙවැනි වෙලාවක අපි මොකද්ද කළ යුත්තේ? එහෙම නැත්නම් මම මොකද්ද කළ යුත්තේ කියන එකෙන් අදහස් කරේ මේ හැඟීම මොකද්ද කියා සොයා ගැනීමට දරන උත්සාහයද, එහෙම නැතිනම් මේ සඳහා අපි හැඟීම පාලනය කරගන්න කරන උත්සාහයත් ඊටත් වැඩිය තියෙන ලොකුම අමාරුව තමයි මොකද්ද හැඟීම කියන එක සොයා ගන්න තියෙන අපහසුකම. මේ සඳහා කළ යුත්තේ කුමක් කියලා ඔබතුමා යෝජනා කරන්නේ?
ඔව්, බොහෝ විට මේ හැඟීම් ඇති වුණාම වෙන්නේ හිත අවුල් වෙලා යනවා. හිතේ තියෙන නිර්වුල් බව නැති වෙනවා. ඔය අපතියු අකුසල කියන හැඟීම් අරගත්තාම හැම හැඟීමක්ම කරන්නේ හිතේ තිබෙන පැහැදිලි බව නැති කරලා දානවා. ඒ නිසායි මේ මාතෘකාවක් තියෙන්නේ සසල හිත, හිත චංචල වෙනවා, හිත කලබල කරනවා. ඉතින් එතනින් බැලුවොත් හිත චංචල කරන හැඟීම් සහ හිත සංසුන් කරන හැඟීම් කියා ඔන්න හැඟීම් දෙක බෙදා ගන්න පුළුවන්. හරි ලස්සනයි. එතනින්ම අල්ලා ගන්න පුළුවන් නම් මොන හැඟීමක් ආවහමද හිත නිශ්චල වෙන්නේ, මොන හැඟීම් ආවහමද හිතේ තියෙන කලබල වැඩි වෙන්නේ, නැති කලබල ඇති වෙන්නේ. දැන් මොනම හැඟීමක් හරි ඔය කලබල වෙන පැත්තේ හැඟීමක් ආවහම පුළුවන් නම් ඒ හැඟීමට නමක් දෙන්න, නමක් දෙන්න පුළුවන් නම් මේ පසුතැවිල්ල, මේ ආතතිය මොනවා හරි ගැළපෙන ළඟින් යන නමක් දෙන්න. හැබැයි ඒ අත්‍යවශ්‍යම නැහැ. නමක් දුන්නාම නැති ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවනි. මොකද මේ ඒ නම් වලට අපි දීපු වටිනාකම් තියෙනවනේ. ආතතිය, එහෙම නැත්නම් කාංසාව, දැන් මේවා අවපීඩනය. එතකොට මේවට අපි දීපු බරපතල වටිනාකම් තියෙනවා. මේවා ලෙඩ, මානසික රෝග, මේවට බෙහෙත් ගන්න වෙනවා. එහෙම නැත්නම් මේ නිසා හෘද පීඩනය ඇති වෙන්න පුළුවන්, හෘදයාබාධ හැදෙන්න පුළුවන්. දැන් මේ වගේ ඒවත් එක්කෙන කතන්දර ටිකක් තියෙනවා. ඉතින් අර හැඟීම කුමක් වුවත් මේ නම් වලට අපි ඒ නිසා ලොකු ප්‍රතික්‍රියා දක්වනවා. හැඟීම පුංචි වෙන්න පුළුවන්. හැබැයි මේ නම් ඊට වැඩිය හරි විශාලයි. ඊට පස්සේ මේ නම් අල්ලගන්නවා. නම් අල්ලගෙන කියනවා මං ආතතියෙන් ඉන්න කෙනෙක්, මං කාංසාවෙන් ඉන්න කෙනෙක්, මං අවපීඩණයෙන් ඉන්න කෙනෙක්. දැන් ඇත්තට මේ කියන වෙලාවේ ඔය එකහැඟීමක්වත් නැහැ. හැබැයි ඒ අල්ලගෙන ඉන්නවා. ඉතින් මේක භයානකයි. ඒ නිසා මේ නන්දීම සමහර අවස්ථාවල හොඳ වුණාට නමක් නොදී ඒ ඉන්න පුළුවන් නම් වැඩි හොඳයි. බලන්න ඒ හැඟීම මොන විදිහේ වෙනස්කම්ද අපේ ඇඟේ කරන්නේ කියලා. දැන් හිතනේ අවුල් වෙන්නේ හැඟීමක් ආවහම ඒ නිසා හිත දිහා බලන්න යන්න එපා ඒ අවස්ථාවේ වැඩිපුර. හිත දිහා බලන්නත් අමාරුයි කෙනෙකු ආවේගශීලීව සිටින විට. ඉතින් හොඳම දේ තමයි ශරීරය දිහා බලන්න. හුස්මට මොකද වෙන්නේ? ආනාපාන සති භාවනාව පුහුණු වන කෙනෙකුට නම් බොහොම පහසුවෙන් ඒ අවස්ථාවේ හුස්මට අවධානය යොමු කර හුස්ම දිහා බලන්න පුළුවන්. එතකොට ඒ හුස්මේ සාමාන්‍ය අවස්ථාවක දැනෙනවට වඩා වෙනස් වෙලා කියන බව තේරෙයි. වේගය වෙනස් වෙලා, රිද්මය වෙනස් වෙලා, හුස්මේ බරගතිය වෙනස් වෙලා ඒ කාරණා තේරෙයි. හෘද ස්පන්දනයේ වෙනස්කම් අත්දකින්න පුළුවන්. ඊළඟට මාංශ පේශි වල සිදුවන තෙරපීම් අත්දකින්න පුළුවන්. කිසේ හිතට දැනෙන සංවේදනා, ඇස් දෙකට දැනෙන සංවේදනා, උදරේ මේ විදිහට ඒ කායික සංවේදනා ටිකක් බලන්න පුළුවන්. ඔය කායගත සති භාවනාවයි වේදනානුපස්සනා මේ දෙකම මේ වෙලාවේ බොහෝ විට හොඳයි. කලින්ම හිත දිහා බලන හිත විශ්ලේෂණය කරන්න යනවට වැඩිය ඔය හැඟීම හොයාගන්න බැරි තරමට හිත අවුල් වෙලා තියෙනවනම්. ඒ වගේම අපේ හැමදේම කියන කාරණය ය සක්මන් භාවනාව කරා. ඒ ඇවිදින්න. සක්මන් භාවනාව කියන්නේ ඇවිදින්න. කොහේ හරි කමක් නැහැ. ඇඟට ඕනේ වේගකින් ඇවිදින්න ආරම්භ. ඒකලේ ඇවිදීම ගැන අවධානයෙන් ඉන්න. දැන් මේ වගේ අවස්ථා අභ්‍යාස වලින් වෙන්නේ වෙන ප්‍රතිඵල කීපයක් තියෙනවා. එකක් තමයි අර හැඟීමෙන් අපිට ටිකක් අයින් වෙන්න පුළුවන්. හැඟීම තියෙනවා. දැන් අපි ශරීරයත් එක්කනේ ඉන්නේ. හිතත් එක්ක නොවේනේ. ඉතින් එවිට අපිට අර හැඟීම ඇතුලෙන් එළියට එන්න පුළුවන්. නැත්නම් අපි හැඟීමට මිරිකලා හැඟීම ඇතුලේ හිරකාරයක් වෙලා ඉන්නේ. ඒ තමයි පළවෙනි ප්‍රතිඵලය. දෙවෙනි ප්‍රතිඵලය තමයි මේ හැඟීමත් එක්ක ඉන්න විට හැඟීමට අනිවාර්යයෙන්ම අපෙන් පෝර වතුර වැටෙනවා. එතකොට හැඟීම ප්‍රබල වෙනවා, අපි දුර්වල වෙනවා. මේ අපේ ශක්තිය තමයි හැඟීම අවශෝෂණය කරගන්නේ. ඒ නිසායි ආවේගශීලී වුණහම ඒ ආවේගයේ ශක්තිමත් වෙන්නේ සහ පුද්ගලයා දුර්වල වෙන්නේ. දැන් අපි එතනින් එළියට ආවහම නැවත අපට අපේ අර නැතිවගේ ශක්තිය ඇති කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණිය තමයි අපිට මේ ටිකක් වෙලාව ගන්න පුළුවන්. හිතන්න දැන් ආවේගයක් ඇතුලේ ඉන්න විට හිතන්න ඉඩක් නැහැ. සිතීමක් නැහැ. එතන තියෙන්නේ තීරණ නැත්තම් නියෝග ලැබීමක් සහ ක්‍රියාත්මක වීමක්. හැඟීම නියෝග දෙනවා, අපි ඒ නියෝග ක්‍රියාත්මක කරනවා. මේ නියෝගයේ හොඳද නරකද, මේක මේ වෙලාවෙද කරන්න ඕනේ නැත්ද, මේවා හිතන්න අපිට ඉඩක් හෝ වෙලාවක් නැහැ. අපි ආවේගයේ ඇතුලේ ඉන්න විට. හැබැයි එළියට ආවහම අන්න අපට කාලයක් ලැබෙනවා, අවකාශයකුත් ලැබෙනවා. ඒ ආවේගයේ දෙන නියෝග විදිහට දකින්න හා ඒ පිළිබඳ තීරණයක් ගන්න. මේ කියන දේ මම කරන්න ඕනෙද නැද්ද කියලා. ඉතින් ඔබතුමා ඒ ඇසු ප්‍රශ්නය එහෙම පටලැවුණු වෙලාවක ඒක ලියා ගන්න හදන්න එපා. ලියා ගන්න හදන්න තව තව එතන පටලැවීමයි වෙන්නේ. හොඳම දේ ඒ අවුල එහෙම තියෙන්න ඇරලා අපි ටිකක් එතනින් එළියට එමයි.
මෙමා පිසිතේරා පැහැදිලි කිරීමට දැන් මගේ පෞද්ගලික අධ්‍යයන කීමක් කිව්වොත් සමහර වෙලාවට අපේ ගාවට එන රෝගීන් ඇවිල්ලා අපිට කියන්නේ මේ මට මානසික අවපීඩනය තියෙනවා, මට ડિප්‍රෙෂන් තියෙනවා. ඔවුන් ඒකට ලේබල් එකක් දීලා මං හිතන්නේ ඇත්තට බොන් සමග කතා කරලා බලපුවාම මේ දැනෙන දේ තමයි, හිතෙන දේ තමයි ඔවුන්ට ඒ වැනි ගැටලුවක් නැති බව. හැබැයි කොහෙන් හරි කියවපු සටහනක් බලලා මේ ඔවුන් ලේබල් එකක් ගහගෙන ඉන්නවා තමන්ට මෙවැනි රෝගයක් තියෙන බව. ඒ නිසා ඇත්තටම හරිම වැදගත් පැහැදිලි කිරීමක් ඔබතුමා කරේ. ලේබල් එකක් දෙන්න එපා, ඒ ගැන හොයන්න එපා. ශාරීරියේ මොකද වෙන්නේ කියලා බලන්න, සුත්තක් ඇවිදින්න. ඒ වගේ මේ මානසිකත්වයෙන් එළිය දෙන්න උත්සාහ කරන, එවිට කාලයක් ලැබුණාම වෙලාව ගන්න සිතන්න. සමහරට ගැටලුව තමන්ටම පෙනේවි. හොඳයි, මම මේකටම එකතු කරලා තව එක ප්‍රශ්නයක් බුදුමාට යොමු කරනවා. හේතුව දැන් මේ සමහර අසන්නන් අහලා තිබ්බ ප්‍රශ්නයක්. සිතේ නිශ්චල බව වෙනස් වෙලා චංචල වෙන අවස්ථාවක් තමයි අපි තරහා ගන්න අවස්ථාව. එහෙම නැත්නම් අපිට තරහ වෙන, ඒ කියන්නේ ආවේගශීලී වෙන අවස්ථාව. මේ පැහැදිලි කිරීමට යමක් එකතු කරන්න පුළුවන්ද? විශේෂයෙන්ම කෙනෙක් තරහා එනවනම් අපි දකින සමහරක් ගැන නිතර නිතර තරහ එන අය ඉන්නවා, පුරුද්දක් හැටියට තරහ එන අයත් ඉන්නවා. එවැනි කෙනෙකුට දිය හැකි විශේෂ උපදේශයක් තියෙනවද මේ පැහැදිලි කිරීමටම තවත් යමක් එකතු කරලා?
ඔව්, මේ සාමාන්‍යයෙන් ඔය අපි කිව්ව අකුසල පැත්තේ හැඟීම් අතර හැඟීමක් නේ කෝපය, ද්වේෂය, වෛරය, පටිගය, තරහ, ඒ අකුසල පැත්තේ හැඟීමක්. ඉතින් හැබැයි තව අකුසල හැඟීම් තිබෙනවා. ආශාවත්, ප්‍රේමයත්, ආදරයත්, රාගයත්, මේවත් අකුසල හැඟීම්. නමුත් ඊට වැඩිය දැන් ඒවා අකුසල හැඟීම් විදිහට සාමාන්‍ය සමාජය ගණන් ගන්නේ නැහැ. ආදරය, ප්‍රේමය වගේ දේවල්, ආශාව වැනි දේවල් අකුසල හැඟීම් විදිහට සාමාන්‍ය සමාජයේ දකින්නේ නැහැ. ඒ දකින්නේ ඉතින් ඔය භාවනානියෝගී නැත්නම් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන සමාජයේ තමයි ඒව අකුසල විදිහට ගන්න. හැබැයි තරහ ගත්තොත් කවුරුත් වැරදි කියන හැඟීමක්. කවුරුවත් තරහ හොඳයි කියන්නේ නැහැ. ඒකින් යහපතක් වෙන්නේ කියන්නේ නැහැ. ඉතින් බොහොම විශේෂ අවස්ථාවල අර වගේ හිතුවට මට තරහ ආවම අනිත් අය පාලනය කරගන්න පුළුවන් කියා ඒම ඇර සාමාන්‍ය සමාජයක් වැරදි කියන හැඟීමක් තමයි තරහ. ඒ නිසා මේ තරහට සමාවක් නැහැ. කවුරුවත් සමාව දෙන හැඟීමක් නොවේ. තරහ අගය කරන හැඟීමකුත් නෙවෙයි. පුද්ගලයෙක්ව අප්‍රිය වෙන, අනිත් අයට එයාව එපා වෙන හැඟීමක් තමයි තරහ. ඉතින් මේ දැන් එහෙම වෙන්න හේතුව තමයි, එක හේතුවක් තමයි මේ තරහත් එක්ක ඒ තරහ නිකුත් කරන ශක්තිය, ඒ චිතිවිලි වලින් කතාවෙන් හැසිරීමෙන් නිකුත් කරන ශක්තිය හරීම ඍණ ශක්තියක්, විනාශකාරී ශක්තියක්. ඒ විනාශයක් මිස මේ යමක් නිර්මාණය වෙන්නේ නැහැ. තියෙන දේවලුත් විනාශ වෙනවා තරහෙන්. ඒ තරහ ඇති කරගත්ත කෙනාගේම සෞඛ්‍යයත් විනාශ වෙනවා, ආයුෂත් විනාශ වෙනවා, මතක ශක්තියක් විනාශ වෙනවා, අවධානයක් විනාශ වෙනවා, ඊළඟට ඉතින් අහල පහල ඉන්න අයගේ සාමයක් විනාශ වෙනවා, සමහර විට ඉඟන් කෝප්ප පවා විනාශ වෙන්න පුළුවන්. හැමදේම විනාශ වෙනවා තරහ නිසා. ඒ නිසා දැන් භාවනාවට එන බොහෝ දෙනෙක් වුණත් කියන්නේ තරහ අඩු කරගන්න පුළුවන්ද, භාවනා කළාම තරහ අඩු කරගන්න පුළුවන්ද, මේ තරහ පාලනය කර ගන්න ඕනේ. ඉතින් භවනාවෙන් පුළුවන් දේ කරලා දෙන්න. හැබැයි ඉතින් මේ ආදරය අඩු කර ගන්න ඕනේ, ප්‍රේමය අඩු කර ගන්න ඕනේ. එහෙම භවනාවට එන අය අඩුයි. නැත්නම් නෑ. බොහොම අඩුයි. ප්‍රතිශතයක් විදිහට ඉතාම ස්වල්පයයි. වැඩි පිරිසක් එන්නේ ওই කෝපය අඩු කර ගන්න, බය අඩු කර ගන්න. හැබැයි ඉතින් මේ දෙකම එකයි. ඇත්තටම එකම කාශ්‍යයක දෙපැත්තක් තමයි ඔය ආදරයයි වෛරයයි කියන්නේ. එකක් තියෙනකොට අනිත් එකක් තියෙනවා. කොයි වෙලේ පෙරලෙයිද නැත්නම් අනිත් පැත්තට. ඉතින් අපි එක පැත්තකට කැමති, අනිත් පැත්තට කැමති නැහැ. එක පැත්තක් විතරක් මේ කාසිය පෙරලාගෙන ඉඳ බලනවා. හැබැයි එහෙම බෑ. මේ කාසිය උඩ දැම්මහම කොයි පැත්ත වැටෙයිද දන්නේ නැහැ. ඉතින් මේ තරහෙන් පටන් ගත්තට කමක් නැහැ. හැඟීම් පාලනය කර ගැනීම, හැඟීම් කළමනාකරණය කර ගැනීම, හැඟීම් වලින් අපි නිදහස් වීම මොන කොතනින් හරි පටන් ගන්නට පැයි අපිට දැනෙන ප්‍රශ්نين පටන් ගනිමු. ඉතින් කෝපේ නම් අපිට තියෙන ප්‍රශ්නේ අපිට එතනින් පටන් ගන්න පුළුවන්. පළවෙනිම කාරණේ තමයි මේ ඔය තරහත් එක්ක ආත්මීය සම්බන්ධයක් හදාගන්න එපා. ඒ කියන්නේ තමන්ව හම්බඩු ගහගන්න එපා මේ තරහ එන කෙනෙක් විදිහට. මට හරියට තරහ එනවා. මම තරහ මගේ චරිත ලක්ෂණය තමයි තරහ. කෝපය, ද්වේෂය තමයි මගේ චරිත ලක්ෂණ. එහෙම තමයි මගේ ඇති. මගේ පරම්පරාවෙම ඇති එහෙමයි. උපන් ඇති මෙහෙමයි. දැන් ඒ විදිහට ඒ හැඟීමත් එක්ක අපි ආත්මීය සම්බන්ධතාවයක් හදාගත්තොත් අතාරින්නමාරු. ඒ නිසා හොඳම දෙයක් තමයි ඔය තරහ නැති වෙලාවට තරහ නැති බව දැනගන්න. ඔච්චර තරහ ගන්න කෙනෙක් වුණත් තරහ නැති වෙලාවල් තියෙනවා. කෝපෙන් නොසිටින අවස්ථා අන්න ඒ වෙලාව නිරීක්ෂණය කරන්න. එතනින් පටන් ගන්න. මට තරහ නෑ දැන්. හිතේ තරහක් නෑ. මේ කතා කරන්නේ තරහෙන් නෙවෙයි. මේ රූපවාහිනිය බලන්නේ තරහෙන් නෙවෙයි. මේ කෑම කන්නේ කෝපයෙන් නෙවෙයි. අන්න එහෙම තරහ නැති අවස්ථා නිරීක්ෂණය කරන්න පටන් ගන්න. එහෙම නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් එහෙම කිව්වාම බොහෝ දෙනෙක් කියන නෑ නෑ මට හැම වෙලේම තරහ එනවා. නැති වෙලාවක් නෑ. ඉතින් මං කියනවා දැන් මේ වෙලාවේ බලන්න දැන් තරහ තියෙනවා. ආ දැන් නැහැ. නැහැ දැන් නැහැ කියලා දැනගන්න. යා විනාඩි දෙක තුනකින් අහනවා දැන් තරහ තියෙනවා. නැහැ දැනුත් නැහැ. නැහැ දැනුත් නැහැ කියලා දැනගන්න. එතකොට මෙහෙම බැලුවාම තරහ නැති පුංචි පුංචි අවකාශයන් රාශියක් එක දවසක් ඇතුලේ තියෙන බව දැනගන්න පුළුවන්. එතකොට සතුටක් වෙනවා කෙනෙකුට. එහෙම දකින්න දකින්න සතුටක් වෙනවා. ඒ සතුට හරි වටිනවා. එහෙම නැත්නම් අපි ඉන්නේ අපි දැන් මේක තමයි අවාසනාවන්තම කාරණේ. අපි තරහ ගන්නවා ඊළඟට තරහත් එක්ක අපි තරහ වෙනවා. කියන්නේ Tamanට තරහ එනවා කියලා තරහයි. ඉතින් එහෙම ගියොත් මේක විසඳන්න බෑ. තරහ උඩ තරහ ගන්න ගියොත් කවදාවත් විසඳන්න බෑ. හැබැයි දැන් මේ තරහ නැති වෙලාවල් අපිට අනාවරණය වන විට එතනින් සතුටක් එනවා. හිතට හරි සතුටුයි. ඒ සතුට උදව් වෙනවා වැඩි වැඩියෙන් තරහ ගන්න නැතුව ඉන්න, තමන්ව අගය කරන්න. අනේ මට එක මොහොතකට හරි තරහ ගන්න නැතුව ඉන්න පුළුවන් කියලා ඒ ආත්ම විශ්වාසය ඇති කරගන්න උදව් වෙනවා.
හොඳයි, පැහැදිලි ඒ සම්බන්ධයෙන් ඒ කරපු විග්‍රහය. දැන් තරහ වගේම තියෙන තව හැඟීමක් තමයි මේ ඊර්ෂ්‍යාව. මම කැමති අපේ අසන්නන්ගේ ප්‍රශ්න යොමු කිරීමට පෙර මම ඔබ සියලු දෙනාම දන්නවා මේ වැඩසටහනේ මූලික පළමු පැය සිදුවන්නේ අපේ දේශකතුමන්ගේ පැහැදිලි කිරීම. හැබැයි ඉතුරු පැය එහෙම නැත්නම් විනාඩි 45 අපේ යොදාගන්නේ අසන්නන්ගේ අපේ කල්යාණ මිත්‍ර සියලු දෙනාගේ ප්‍රශ්නවලට උත්තර සෙවීමට සහ අවශ්‍ය ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නය යොමු කරන්න හැකි වාචිකව හෝ එහෙම නැතිනම් අපේ chat box එක හරහා. ඉතින් ඒ ගැන මතක් කරමින් මට අද ලැබුණු සමහර ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්නත් මේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමන්ට යොමු කිරීමට මා සූදානමින් ඉන්නවා. ඒ සඳහා අවකාශ ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර විශේෂ ස්තුතිය පුද කරන්න කැමැති මේ වැඩසටහන සංවිධානය කිරීමට නිලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයට අපි නැවත නැවතත් ප්‍රකාශ කරන ආකාරයෙන් ඉතින් හොඳයි. තවදුරටත් මේ මූලික සාකච්ඡාව ඉදිරියට රැගෙන යාමට මම කැමැති අපි ගුරුතුමාගෙන් අහන්න මේ ඊර්ෂ්‍යාව. මේකත් බොහෝ වෙලාවට අපි මෝහයෙන් ඇති වෙන භාවමය දුර්වලකම. කෙනෙක් ඊර්ෂ්‍යාවට ලක් වෙනවා නම් ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් කිසියම් පුද්ගලයෙක්ගේ සිටේ එවැනි කෙනෙක් කොහොමද මේ යාමනය කරන්න, එහෙම නැත්නම් අඳුනා ගන්න සහ පරිපාලනය කරගන්න.
ඔව්, මේ සාකච්ඡාව ඔබතුමා බොහොම තීරණාත්මක තැනකට ගෙනෑවා. ඒ ප්‍රශ්නයත් සමග මේ ඊර්ෂ්‍යාව පිළිබඳ කරුණත් එක්ක මේ ඔය අපේ මාතෘකාවත් මේ චංචල හිතයි නිශ්චල හිතයිනේ. ඉතින් මේ කාරණය පිළිබඳ ධර්මයේ ලස්සන ප්‍රශ්නෝත්තර දෙකක් තිබෙනවා. විශේෂයෙන් මේ කාලෙටත් සම්බන්ධයි. ඔබතුමා මුලින්ම කිව්වා වගේ මේ ගැටුම පිළිබඳ, ගැටුම් පිළිබඳ, යුද්ධය පිළිබඳ. යුද්ධ කියන්නේ රටවල් අතර යුද්ධය පමණක් නොවෙයි, පාර්ශ්ව දෙකක් අතර ඇතිවන ඕනෑම යුද්ධයක්, ගැටුමක්, කලහ, විවාද, ඕනෑම දෙයක් ගැන වැදගත් සූත්‍ර දේශනා දෙකක් තිබෙනවා. කලහ විවාද සූත්‍රය හා සක්කපඤ්ඤ සූත්‍රය කියා. සක්කපඤ්ඤ සූත්‍රය බොහොම දීර්ඝ සූත්‍රයක්. කලහ විවාද කෙටි සූත්‍රයක්. සුතනිපාතයේ තිබෙන ගාථාමය සූත්‍රයක්. කොහොම හරි මෙතනදී අහන ප්‍රශ්නේ තමා මේ මිනිස්සුයි දෙවියන්ුයි තව සමහර ජීවීන් මේ හැමෝම කැමති සාමයෙන් ඉන්න. ගහගන්න බැනගන්න කවුරුවත් කැමති නෑ. එහෙම හිතුවට ඒ වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. දැන් මෙතන මිනිස්සුන්ට විතරක් නෙමෙයි, මේක දෙවිවරුන්ටත් සාදා පොදු කරලයි මේ ප්‍රශ්නේ අහන්නේ. ප්‍රශ්නේ අහන්නේ දෙවි කෙනෙක්, දෙවියන්ගේ රජ වුණු සක්‍ර දේවේන්ද්‍රයා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා අපිට හිතන්න පුළුවන් දෙවියන් අතර කලකෝලාහල, වාද විවාද, යුද්ධ ඇති කියලා. දැන් මෙහෙන් බේරෙන්න අපි හිය ගියාට එහෙදිත් ওই ප්‍රශ්න ටික වෙන විදියකට ඇති. ඉතින් අහනවා මේ එහෙම හිතුවට මිනිස්සු, දෙවියන්, ගාන්ධර්වයන් එහෙම හිතුවට අපි සාමයෙන් ඉන්න ඕන, ගහගන්න බැනගන්න හොඳ නෑ කියලා. හැබැයි ඒ වෙන්නේ නෑ. බැනගන්නවා, අපහාස කරනවා, පහත් වචන වලින් එකිනෙකාට චෝදනා කරනවා, ඊළඟට අතින් පයින් ගහගන්නවා, මුගුරු අරගෙන ගහගන්නවා, ගල් කැට වගේ අරගෙන ගහගන්නවා, ආයුධ වලින් ගහගන්නවා. මෙහෙම වෙන්නේ ඇයි කියලා විමසුවා. විමසුවාම අපේ ශාස්ත්‍රඥ වහන්සේ මුලින්ම කියන්නේ මෙහෙම වෙන්නේ ඔය ඔබතුමා කියන හැඟීම නිසා. ඊර්ෂ්‍යාව හා මාත්සාරිය නිසා, මසුරු බව නිසා, ඉස්සාමච්චරිය. ඊර්ෂ්‍යාව හා මසුරු බව නිසායි මෙහෙම වෙන්නේ. ඊර්ෂ්‍යාව කියන්නේ අපිට නැති දෙයක් තව කෙනෙකුට තියෙනවා, අපිට ඉවසන්න බැරිකම. ඒ තියන අය කෙරෙහි අපේ හිතේ සාමයක් නැහැ. අපිට නැත්තේ ඒ අයට තියෙන නිසා. ඒ අය හම්බ කරලා තියෙන්නේ අසාධාරණ විදියට. අපිට ලැබෙන්න තිබුණු දෙයක් වෙන්න පුළුවන්, ඒ අය අපට නොදී මෙහෙම හම්බ කරගෙන සැපසේ ඉන්නේ. ඉතින් අපි දුකසේ ඉන්නේ ඒ අය අසාධාරණ විදියට ඉපෙීම නිසා. දැන් මේවත් එක්ක ඊර්ෂ්‍යාවක් ආවොත් අන්න එය එක හේතුවක් වෙනවා. සියලුම කලහ විවාද, වාද විවාද, අරගල යුද්ධවලට. ඊළඟ කාරණේ තමයි මසුරුකම. මසුරුකම කියන්නේ දැන් Tamanට තියෙනවා. ඊර්ෂ්‍යාවදි වෙන්නේ නැහැ, මසුරුකමේදි තියෙනවා. ඒතර තියන අයට ඇතිවන හැඟීම තමයි මසුරුකම. නැති අයට ඊර්ෂ්‍යාව ඇතිවන විට තියන අයට මසුරුකම ඇති වෙනවා. මසුරුකම කියන්නේ මේවා මුදින් හොනරකින් තමන් හම්බ කළ දේවල්. මේවා මගේ සම්පත්. ඒ හම්බ කර විදිය සාධාරණද අසාධාරණද වැදගත් නැහැ. දැන් ඒවා මගේ. ඒතර දැන් මේවා නැති පිරිසක් වැඩියෙන් ඉන්නේ. වැඩි පිරිසකට මෙහෙම සම්පත් නැහැ. ඒ අය ඒ මට හානියක් වෙයිද? එයාගේ මට තර්ජනයක් එල්ල වෙයිද? මං හම්බ කළ දෙයට ඒ අයගෙන් හානියක් විනාශයක් වෙයිද? දැන් මෙහෙම එනකොට ඔන්න මසුරුකම නිසා ද්වේෂය ඇති වෙනවා. ඊර්ෂ්‍යාව නිසා ද්වේෂය ඇති වෙනවා. එතකොට මේ ද්වේෂය තමයි ළඟට සියලුම ගැටුම් වලට හේතු වෙන්නේ. ද්වේෂය ඇති වෙන්න පුළුවන් මූලිකම මනෝවිද්‍යාත්මක කාරණීය විදිහට ඔය ඔතනදී දේශනා කරන්නේ ඊර්ෂ්‍යාවයි මසුරුකම. ඉතින් ඒ නිසා මේ ඊර්ෂ්‍යාව හඳුනා ගැනීම හරිය වැදගත්. අපි අහලා තියෙන පුංචි කතාවක් මේ හොඳ යාළුව දෙන්නෙක් ඉඳලා තියෙනවා. හරි හොඳ යාළුව දෙන්නෙක් පනට පන වගේ පුංචි කාලේ ඉඳලා එකට සෙල්ලම් කරලා ඉස්කෝලේ ගිහිල්ලා එකට ගමේ එකම පවුලක වගේ මේ යාළුව දෙන්න හිටියා. ඉතින් එතකොට මේ එක දෙවි කෙනෙක් ඇවිත් මේ අයට කියා තියෙනවා මේ අවුරුදු 7ක් ඇලේ උපවාසයක් කළොත් පාස්කෙන් නොපාසි දීමම නෙවෙයි, හැබැයි සාමාන්‍ය කෑම බීමෙන් තොරව කැලේට වෙලා කැලේ තියෙන පොලයක් තාලා එහෙම සිල් රැකගෙන අවුරුදු 7ක් හිටියොත් මම වරමක් දෙනවා. කැමති දෙයක් ඉල්ලන්න පුළුවන්, මම දෙන්නම් ඒ වරම. හැබැයි අවුරුදු 7ක් දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕන. ඉතින් මේ දෙන්නා හිතුවා ඒක කමක් නැහැ. ඉතින් ඔය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නත් අවුරුදු 5ක් 6ක දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕනේ. ඒත් හිතන පැතන දේ ලැබෙන්නේ නැහැ. එහෙම ඉගෙන ගත්තා. හැබැයි දැන් මෙතනදී අවුරුදු 7ක් ඒ විදියට ගියොත් අපි කැමති දෙයක් ඉල්ලන්න පුළුවන්. ඉතින් මේ දෙන්නා කැලේට ගිහිල්ලා ඒ විදියට උපවාසය කළා. හරි දුෂ්කර ක්‍රියාවක් යෙදුනා. අවුරුදු 7ක් කැලේක සිටීම සුවපහසු නැහැ, ඇඳවල නැහැ, කිවල නැහැ. ඉතින් අවුරුදු 7 සාර්ථක වුණාම දෙන්නටම හරි සන්තෝෂයි. දෙන්නට දෙන්න වදාගෙන දෙන්නටම සුබපතල එතුවාම දෙවියන් ආවා. දෙවියන් ඇවිත් කිව්වා ඔබ බොහොම හොඳට ඔබ දෙදෙනාම මේ උපවාසය කළා, දුෂ්කර ක්‍රියාව මට හරි සතුටුයි. දැන් මම මගේ පොරොන්දු ඉෂ්ට කරනවා, ඔබ කැමති දෙයක් ඉල්ලන්න. ඒ කැමති දේ මම දෙනවා. හැබැයි කුංචි කොන්දේසියක් තියෙනවා. මොකක්ද කොන්දේසිය? මේ පළවෙනි කෙනා යමක් ඉල්ලුවොත් දෙවෙනි කෙනාට ඒ වගේ දෙගුණයක් දෙනවා. ඉල්ලන්න ඕනේ නැහැ, දෙගුණයක් දෙනවා. දැන් ඉල්ලන්න කියලා කිව්වා. දැන් ගුණ දෙය හිතා ගන්න පුළුවන්. දැන් දෙන්නගේ මුණ දිහා බලන් ඉන්නවා. ඉස්සෙල්ලා ඔයා ඉල්ලන්න. දෙන්නම එහෙම හිතනවා. මොකද එක්කෙනෙක් දෙයක් ඉල්ලුවොත් අනිත් කෙනාට ගෙවල් දෙකක් ලැබෙනවා. ගෙවල් දෙකක් ඉල්ලුවොත් හතරක් ලැබෙනවා. මොනවා ඉල්ලුවත් දෙගුණයක් ලැබෙනවා. මෙහෙම එක්කෙනෙක්වත් ඉල්ලුවේ නැහැ, අනිත් කෙනා ඉල්ලයි කියලා බලන් ඉන්නවා. මෙහෙන් බලන් ඉඳින්න දෙදෙනාගෙන් ඉවසීමක් අඩු වෙනවා. දැන් දෙවියන් කිව්වා තව විනාඩි 3යි තියෙන්නේ. විනාඩි 3 ඇතුළත ඉල්ලුවේ නැත්තම් මේ අවුරුදු 7ක් කළ දුෂ්කර ක්‍රියාව හැමමම ගඟට ඉනි කැපුවා වගේ වතුරේ යනවා. මට ඒ වරම දෙන්න බැරි වෙනවා. දැන් මේ යාළුව දෙන්න උපන් දවසේ ඉඳලා ඉති යාළුව දෙන්න දැන් පරම වෛරක්කාරයන් බවට පත් වෙනවා. දෙන්නම හිතනවා මේ මිනිස්සේ ඇයි මට දෙගුණයක් ලැබෙනවද කියන්නේ නැත්තේ. මේ දෙන්නම හිතනවා. ඇයි අනිත් කෙනා මගේ හොඳම යාළුවා ඇයි මේ මිනිස්සයා මට කැමති නැත්තේ? එයාට ලැබෙනවා වගේ දෙගුණයක් මට ලැබෙනවද? ඉතින් දැන් දෙදෙන අතරම තියෙන වෛරී සිටිවිලි. හොඳට බලන්න මේ කාරණේ කතන්දරයක් වුණත් දෙවියෝ කිව්වා අන්තිම තප්පර 10 කියනකොටම එක්කෙනෙක් කිව්වා මගේ එකහක් අන්ද කරන්න. එක යාළුවෙක් කිව්වා මගේ එකහක් අන්ද කරන්න. එතකොට අනිත් කෙනා ගෑස් දෙකම අන්ද වෙලා ගියා. දැන් මේ තමයි ඊර්ෂ්‍යාවේ හැටි. බලන්න මොනතරම් සැපක් විඳින්න තිබුණු අවස්ථාවක්ද එහක් අන්ද කරගෙන නැති කරගත්තේ. ඊර්ෂ්‍යාවේ හැටි එහෙම ඊර්ෂ්‍යාව කවදාවත් සුගතියක් දෙන හැඟීමක් නෙමෙයි, අපිය පුච්චන හැඟීමක්. අනිත් හැම හැඟීමක් අතරම තියෙන ඉතාම කාල කන්නිම හැඟීම තමයි ඊර්ෂ්‍යාව. ඒකෙන් තමන්ට දිනුවොත් නෑ, අනිත් කෙනාට දිනු වෙන්න දෙන්නේත් නෑ. ඉතින් ඒ නිසා මේ සියලුම ගැටුම් වලට ප්‍රධානම හේතු දෙකෙන් එකක් තමයි ඊර්ෂ්‍යාව, ඊළඟ එක මසුරුකම. මේ දෙකම අපි අඳුනගෙන පාලනය කරගන්න පුළුවන් නම් නැති කර ගැනීම කොහොම වෙතත් මීට වඩා යහපත් දවසක් යහපත් ජීවිතයක් අපිට හදාගන්න පුළුවන්. ඊර්ෂ්‍යාව නියාමනය කරන්ට අපි පළමුවෙන් කළ යුතු දෙයක් තමයි මෙහි තියෙන කාලකන්නිකම තේරුම් ගන්න එක. මේ කිසිම පළක් ලැබෙන හැඟීමක් නෙවෙයි. මොනම ප්‍රයෝජනයක්වත් ඊර්ෂ්‍යාවෙන් ලැබෙන්නේ නැහැ. අපිට තියෙන දේ නැතිවීම තමයි වෙන්නේ.
හොඳයි. ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව ඒ තරම් තමන්ගේ මිත්‍රයෝ පවා අමතක වෙන හැඟීමක්. මම තව එක ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්න කැමතියි. මේ ප්‍රශ්නයෙන් පස්සේ අපි කල්‍යාණ මිත්‍ර අසන්නන්ගේ ප්‍රශ්න වලට යොමු වෙනවා. මේ භාවමය බුද්ධිය කියන එක දැන් බටේර ධන විද්‍යාවේ භාවමය බුද්ධිය කියන එක බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා emotional intelligence භාවමය බුද්ධිය වැඩි අය ජීවිතේ ලෞකික ජීවිතේ බොහොම සාර්ථක වෙනවායි කියන එක ඕන් පරිශන මට්ටමින් ඔප්පු කරලා පෙන්නනවා. ඒගෙන යමක් එකතු කරන්න කියලා මම ආරාධනා කරන අපේ ගුරුතුමාට මේ භාවමය බුද්ධිය ගැන ඔබතුමා දරන අදහස මොකද කියන එක.
ඔව් මේ ඒ භාව භාවමය බුද්ධිය භාව භාවයන් ගැන තියෙන බුද්ධිය දැන් මේ කතාවට ලොකු ඉතිහාසයක් නෑ අපේ නූතන ලෝකයේ අවුරුදු 25ක 30ක වගේ මට හිතෙන්නේ ඉතිහාසයක් තියෙන මාතෘකාවක් ඊට පොඩ්ඩක් ඕන නම් වැඩි වෙයි. දැන් ඊට කලින් මේ කෙනෙක් කුට රැකියාවක් දෙන්න එහෙම බැලුවේ මේ බුද්ධි පරීක්ෂණයක් කළේ සාමාන්‍ය බුද්ධිය. බුද්ධි පරීක්ෂණයේදී සාමාන්‍ය බුද්ධිය තමයි බැලුවේ IQ කියන එක. ඉතින් එහෙම බැලලා තමයි පාසල්වලට ළමයි ගත්තෙත් රැකියාවලට ගත්තෙත් උසස් සීල් දුන්නේ. හැබැයි එතන අසාර්ථකත්වයක් දැක්ක. එහෙම බුද්ධියෙන් ඉහළ වුණාට මේ ඒ වැඩ කරන්න ගියාම ගැටලු ඇති වෙනවා. ඒ අයගේ සාර්ථකත්වය එච්චර මේ ප්‍රසස්ත මට්ටමක නෑ. බුද්ධිය විතරක් තිබ්බට. ඉතින් ඊට පස්සේ මේවට හේතු වෙන්නේ ගිහිල්ලා තමයි වැටුනේ මේ කෙනෙක් බුද්ධියෙන් වැඩි වුණාට තමන්ගේ ආවේග හඳුනාගෙන හසුරවා ගන්න බැරි නිසා අනිත් අයගේ ආවේග හඳුනාගෙන ඒව හරියට කළමනාකරණය කරගන්න බැරි නම් ඒ එහෙම කෙනා අසාර්ථක වෙනවා කියලා. ඒ විවාහ ජීවිතය ඇතුලේ නම් ඉන්නේ විවාහ ජීවිතය අසාර්ථකයි. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නම් ඒ මාතෘත්වයේ පීතෘත්වයේ අසාර්ථකයි. ගුරුවරයෙක් නම් ප්‍රධානියෙක් නම් එයත් අසාර්ථකයි. ඒ නිසා තමයි බලන්නේ ඔය මේ භාව බුද්ධිය ආවේග පිළිබඳ උපමන බුද්ධියක් තියෙනවා. තමන්ගේ ආවේග අඳුනගන්න ඒවා යට නොවි ඉන්න අනිත් අයගේ ආවේග කෙනෙක් ආවේගශීලීව ආවහම ඒ හඳුනාගෙන ඒ අනිත් කෙනාගේ ආවේග කළමනාකරණය කර ගැනීම දැන් මේවා වැදගත් කියලා කිව්වේ. හැබැයි මේ නෙමෙයි අවසානේ. දැන් කියනවා ඊටත් එහා ගිහිල්ලා මේ SQ කියන එක. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් බුද්ධියක් තියෙනවා. කියන්නේ හොඳ නරක පිළිබඳ, සාර ධර්ම පිළිබඳ බත් බලන්න ඕනේ. ඒ ගැනත් හුඟක් පරීක්ෂණ කළා තියෙනවා. මේ අසාධාරණ විදිහට ලාභ උපයපු සමාගම් එක්ක කළ පරීක්ෂණවලදී කෙටි කාලීන වශයෙන් මේ සමාගම් බොහොම දියුණු වෙලා තියෙනවා. නමුත් දීර්ඝ කාලීන වශයෙන් ඒවා බංකොලොත්. ඒවට හේතු බලනකොට මේ සාර ධර්ම පැත්ත ගැන සැලකීමක් නොදැක්වීම කියලා. ඉතින් ඒ නිසා දැන් මේ ආධ්‍යාත්මික බුද්ධිය ගැන කතා කරමු. විශේෂ හෝ මේ ප්‍රඥාව කියන එක මතු වෙන්නේ හිතක් නිශ්චල වුණාම. හිතක් සංසුන් වුණාම තමයි බුදුදහමට අනුව ප්‍රඥාව මතු වෙන්නේ. චංචල හිතකට ඇත්ත දෙන්නේ නැහැ. ඉතින් අසමාහිතෝ යතහ භූතං නප්පජා. ඒක පේන්නේ නැහැ. හිත කලබල නම් හිත චංචල නම් ඇති සැටිය සිදුවෙන දේ සිදුවෙන ආකාරයට පේන්නේ නැහැ. හිත සංසුන් නම් තමයි අවස්ථාව තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන කළ යුතු දේ නොකළ යුතු දේ හරියට කිරල මැනල හදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ චංචල හිත ආවේගශීලී හිත ලක්ෂණයකින් හඳුනාගෙන එතනින් ඉවත් වෙන්න ඒ ආවේගයට යට නොවීට තරම් අපි අත්දැකීම් වලින් ප්‍රායෝගික උපක්‍රම හොයාගෙන තියෙන්න ඕනේ. ඒක තමයි භව බුද්ධිය කියන්නේ. ඒ ආවේගය ගැන විශ්ලේෂණය කිරීමම නෙමෙයි තරහ කියන්නේ මොකද්ද? ඒ ගැන පොතක් ලියන්න පුළුවන් එහෙම නෙමෙයි. ඒ වෙලාවට මොනවද කරන්න ඕනේ? ඒ අවස්ථාව අනුව ඉන්න තැන අනුව එතන ඉන්න පුද්ගලයන් අනුව මේ ඇතිවෙච්ච හැඟීම කොහොමද කලමනාකරණය කරගන්නේ? ඒකට තමයි ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. දැනට සුදුසු නුවණ. දැන් ඒක පොතකින් ඉගෙන ගන්න බෑ හරියට. ඒකේ වෙලාවේ තමයි තීරණය කරගන්න ඕනේ. ඉතින් අන්නේ ඒ වෙලාවේ ඒ තීරණය කරගන්නත නම් අපිට ඒ වෙලාව තේරුම් ගන්නට එතන හොඳ සිහියක් අවදිමත් බවක් තියෙන්න ඕනේ. ඉතින් ওই භව බුද්ධියට අත්‍යවශ්‍යම දේ තමයි සතිමත් බව හා අවදිමත් බව.
රාමයේ බුද්ධියට අත්‍යවශ්‍යම දේ තමයි සතිමත් බවේ සහ අවදිමත් බවේ. එක්තරා ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා මේ නිසලසිත අටලෝ දහමෙන් කම්පා නොවී සිටක්ද නිසලසිත යනුවෙන් හඳුන්වන්නේ නිසලසිත යනු අටලෝ දහමෙන් කම්පා නොවී සිටක්ද?
නිසලහිත සාමාන්‍යයෙන් අටලෝ දහමින් කම්පා නොවන හිතක්ම නෙවෙයි. හැබැයි අටලෝ දහමින් කම්පා නොවන තැනකට යන්න උදව් වෙන වාහනයක් වගේ දෙයක් නිසලහිත කියන්නේ. ඒ නිසලහිත නිශ්චල කරගන්න පුළුවන් නම් ඒ නිශ්චලෝ හිතට තමයි හොයාගන්න පුළුවන් මේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් අටලෝ දහමක් තේරෙන්නේ නැහැ, කම්පා වෙන බව දැනෙන්නේ නැහැ. ඒ අටලෝ දහම වෙන්න කලින්ම අටලෝ දහම එළියේ තියෙන දේවල්නේ. ඒ වයින්ද කලින්ම කෙනෙක් හිතලම කලබල වෙලා ඉවරයි. අටලෝ දහම බාහිර සිදුවීමක් නේ. ඒ සිදුවීම් වලට කලබල වීම දෙවෙනි කාරණය. එහෙම වෙයි කියලා හිතලත් කලබල වෙන්න පුළුවන් නේ. බණී කියලා කලබල වෙනවා. ඒතර බණින එක අටලෝ දහම එකක් නින්දා. හැබැයි බණී කියලා හිතලා කලබල වෙන එක අටලෝ දහමට අයිති දෙයක් නෙමෙයි. ඒක ඊට මෙහා තියෙන දෙයක්. එහෙම හිතුණත් කලබල නොවී ඉන්න පුළුවන් නම් ඒ තමයි නිශ්චල හිත. අන්නේ සිතිවිලි වලින් කලබල නොවන හිතකට තමයි නිශ්චල හිතක් කියන්නේ. ඒ නිශ්චල හිතට තමයි පුළුවන් වෙන්නේ මොන සිදුවීම වුණත් කොහොමද ඒ සිදුවීමට හොඳට මුහුණ දෙන්නේ කියා තේරුම් බේරුම් කරගන්න.
එය සමානවම තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ අද කාලේ සමාජයේ අදකින්ද සිදුවෙන දේ නිසා මනස සසලවීම નિરાයාසෙන් සිදුවන්නකි. මෙවන් වටා පිටාවක මනස නිසල කරගන්නේ කෙසේද? අද කාලේ සමාජයේ අදකින්ද සිදුවෙන දේ මනස සසලවීම નિરાයාසෙන් සිදුවන්නකි. මෙවන් වටා පිටාවක මනස නිසල කරගන්නේ කෙසේද?
මේ මනස සසලවීම අවදත් નિરાයාසෙන් තමයි උනේ. අද විතරක් නොවේ. මනසක් හෙලවෙනවද, චංචල වෙනවද, කලබල වෙනවද? ඒ කලබල වුණු හැම අවස්ථාවකදීම එහෙම උනේ ආයාසයකින් තොරව. කවුරුවත් මං හිතන්නේ ආ ටිකක් කලබල වෙන්න ඕනි, මේ මං නිශ්චල වැඩි, මීට වැඩි ටිකක් කලබල වෙන්න ඕනි කියා උත්සාහ කරලා කලබල වෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. කලබල වෙන හැම අවස්ථාවකම කිසිදු උත්සාහයකින් තොරව තමයි කලබල වෙන්නේ. ඒ නිසා තමයි මට අකුසල් කියන්නේ. උත්සාහයකින් තොරව, තමන්ගේ දක්ෂතාවයකින් තොරව සිදුවන නිසා. ඒ නිසා චංචල හිත අකුසලයක්. ඉතින් નિરાයාසයෙන් වෙන නිසා. දැන් අද එය නැව බොහොම සුලභව වෙනවා. ඒ කියන්නේ කලබල වීම නිතර නිතර වෙනවා. ඉතින් ඒ නිසා අද වෙනස එයයි. නැතු ඔය වෙන විදිය වෙනසක් නැහැ. යාන්ත්‍රණය එකමයි. අද වෙන්නේ එය නැවත නැවත බොහොම ළඟ කලබල වෙනවා. ඒ වගේම කලබල වුණාම ඒක වැඩි කාලයක් තියෙනවා සහ බොහොම තීව්‍ර විදිහට කලබල වෙනවා. ඉතින් ඒකට කරන්න ඕනේ මොනවද කියනවට වැඩිය දෙන්නත් එන්න මේ කිසියම් සමාජයක කලබලයක් තියෙනවා නම් අපි අපේ හිත ගැන හොයන්නේ බලන්නේ නැත්නම් ඒ සමාජයේ තියෙන කලබලේ ඉස්තන් බවට කොටස් කරුවන් බවට අපත්පත් වෙනවා. මොකද අපි ඒ හුස්ම ආශ්වාස කරන්නේ, ඒ වතුර බොන්නේ, ඒ පොළොවේ පය ගහලා ඉන්නේ, ඒ අහස යට ඉන්නේ. ඉතින් එහෙම ඉන්නවා නම් අපි ළඟ විශේෂ දක්ෂතාවයකුත් නැත්නම් ඒ සමාජයේ තියෙන ඒ දූෂිත සමාජයේ, දූෂිත කියලා කියන්නේ සිටිවිලි වලින් හැඟීම් වලින් දූෂණය වූ ඒ හුස්ම ආශ්වාස කරන හැම දෙනෙක්ම වගේ ඒ සමාජයේ තියෙන හැඟීම් වල කොටස් කරුවන් බවට, ආසාදිතයන් බවට පත් වෙනවා. ඒපත් වුනහම එයත් ඊළඟට ඒ හැඟීම තවත් අයට බෝ කරන කෙනෙකු බවට පත් වෙනවා. ඉතින් මේක තමයි භයානක. මේ කායික රෝග බෝ වීමයි මානසික මේ හැඟීම් ආසාදනය වීම අතර ලොකු වෙනසක් නෑ. දැන් අපි කොවිඩ් වලින් අවුරුදු දෙකක් විතරම දැක්කා මේක වෙන හැටි. ඒ විදිහටම තමයි දැනුත් මේ හැඟීම් බෝ වෙන්නේ. ඒ විදිහටම තමයි. ඉතින් අපි කොවිඩ් බෝ නොවි ඉන්න මුඛාවරණ දානවා. අපේ හිතටත් අපි කිසියම් ආවරණයක් දාගන්න ඕනේ මේ පෙරලා ගන්න. නායිත හුස්මේ නොයෙන්න නෙමෙයි ඒ ආවරණේ දාන්න පෙරලා ගන්න. ඒ වගේ හිතටත් තොරතුරු දත්ත පෙරලා ගන්න හිතට ආවරණයක් වැස්මක් දාන්න ඕනේ. ඊළඟට මීටරයක් ඈතින් ඉන්න කියනවා. ඒ වගේ මේ ඔය මොන සිදුවීම් ඇහුවත් බැලුවත් ඒවට ටිකක් ඈතින් ඉඳගෙන අහන්න බලන්න පුළුවන් නම් ඒව ඇතුළට යන්නේ නැතුව එතනදී මේ කලබල තත්වයට මේ බරපතල විදිහට තමන්ව ආසාදනය කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම බොහෝ විට කෙනෙක් කරන්නේ එහෙම හිත හිත ඉන්න එක. ඉතින් හිතන්න හිතන්න මේවා වැඩි වෙනවා. ඒ ආසාදනය තව තවත් වැඩි වෙනවා. ඒ ආසාදිත සීගයක් අපි පැල කරගන්නවා අර විදිහට හිතන්නේ බලන්නේ නැතුව ඊළඟට ඒක ගැන හිත හිතින්න ගියාම තව තවත් වැඩි වෙනවා. ඒ වෙනුවට මේ නිරෝගී වීම මොනතරම් හොඳද කියා ආධ්‍යාත්මික නිරෝගී භවයේ වටිනාකම ගැන අපිට හිතන්න පුළුවන් නම් ඒ චින්තනයේ උදව් වෙනවා අර හැඟීම අඩු කරගන්න, ඒ ආසාදනය සනීප කරගන්න. ඉතින් මෙතනදී තව කාරණයක් එකතු කරන්න කැමතියි. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කියන්නේ මේ අන්ධෙක් දීරෙක් වගේ ඉන්න කියලාද මෙච්චර ප්‍රශ්න තියෙද්දි භාවනා කරන්න පුළුවන්ද කියලා. භාවනා කරන එක හරිද කියලා කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම ලොකු ප්‍රශ්නයක් තියෙන කාලෙක. ඒ ඇස්සියේ තුම ප්‍රශ්නයක්. ඇස්සුවේ නැතත් අහන්න ඕන ප්‍රශ්නයක්. ඉතින් එහෙම කාලෙක භාවනා කිරීමත් අමාරුයි කෙනෙකුට. විශේෂයෙන් සමාජ ජීවිතයක් ගත කරන කෙනෙකුට හරි අමාරුයි මේවත් එක්ක හිත එකඟ කර ගැනීම. ඒ ඇත්තත් පිළිගන්න ඕනේ. ඒ එක්කම මේ ප්‍රශ්නවලට ප්‍රශ්න ඇති වෙන්නත් අපි හැමෝම ඍජුව හෝ වක්‍රව දායක වුණා. මේ බඳු ආවේගශීලී තත්වයකට මේ රට ගේන්න මේ රටේ හැමෝම ඍජුවම හෝ වක්‍රව උදව්. ඒ වගකීමෙන් මම හිතන්නේ කාටවත් දෙරෙන්න පුළුවන් කියලා. ඉතින් ඒවත් ඒ නිසාම අපි කාටත් වගකීමක් තියෙනවා මේ தත්ත්වේ සමහන් කරන්නට පළ හැකි තේ අඳුනගන්න කිරින්. ඒ වගකීමනොත් අපි කවුරුත් නිදහස් නෑ. කොහෙ හිටියත්, නුවර හිටියත්, කොළඹ හිටියත්, නිල්ලඹ හිටියත්, මහා කැලේක හිටියත් මේ රටට අපි ණයයි, මේ ආගමට ණයයි. ඒ ණය ගෙවන්න මේක හොඳ අවස්ථාවක්. ඒ ණය ගෙවන්න එක එක ක්‍රම ඇති. ඒක ක්‍රමයක් තමයි. තමනුත් සංසුන් වෙලා අනිත් අයටත් සංසුන් වෙන්න උදව් වෙලා සංසුන් පිටකින් මේ ප්‍රශ්න ඇති උනේ ඇයි මේවා විසඳගන්නේ කොහොමද කියලා ගැඹුරින් හොයලා බලලා එහෙම ගැඹුරු විසඳුමක් දෙන එක. ආවේග කතා කරන්නේ ගැලරියක. අපි කියන්නේ ගැලරියට කතා කරනවා කියලා. ඒක ආවේග කතා කරන්නේ අපේ මනසේ ඒ ගැලරිය. ඉතින් එතෙන්ට කතා කරන එක ලේසි. එතනින් කෑ ගහලා කලබල කරන එක ලේසි. හැබැයි ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ ඔය පේරාදෙණිය ඉඳලා නුවරට යනකොට තියෙන පාසලක පේරාදෙණිය පාරේ නුවර පාරේ පාරහරහා යනකොට මාරු වෙනකොට ළමෙක් වේගෙන් ආපු කාර් එකට හැප්පිලා ඒ ළමයා මැරුණා. මම එතන පළවෙනි වතාවට ලංකාවේ පාසලට එන ළමෙක් මැරුණේ පාරේ පාසල ඉදිරියේ අහිරේ වාහනයකට යට වෙලා. ඊට පස්සේ සමහර ඔබතුමාටත් මතක ඇති එතනින් කිසිම වාහනයකට යන්න බැරි වුණා. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. යන යන වාහනවලට ඒ පාසලේ දරුවෝ ගල් වලින් ගහන්න පටන් ගත්තා. මුළු පාරම දවස් ගානක් වහලා තිබ්බා. ඊට පස්සේ තමයි පේරාදෙණිය නුවර තැනකල් හැම පාසලක් ළඟම ඒ අර පොඩි වේගය අඩු වෙන්න පොඩි ගැටි වගේව මහපාරේ බඳින්න උනේ පොලිසියටයි මාර්ග සංවර්ධන අධිකාරියටයි. කොහොමද මේ ප්‍රශ්නේ දැන් තියෙන දවස්වල වාහනේ යන්නත් බෑ, පස්සෙන් යන්නත් බෑ ඒ පාරේ. එතකොට අනිත් පාරේ තිබුණෙත් නෑ නුවරට යන්න දෙවෙනි විකල්ප මාර්ගය. ඉතින් හරි ප්‍රශ්නයක්. දවසක් උදේ මේ පාසලේ පිටියේ පාඩයක් ලියලා තියෙනවා, වේගය ජීවිත විනාශ කරයි. ඇත්තනි අර වාහනේ වේගෙන් ආයිල්ල පාලනය කරගන්න බැරි වේගෙන් ආපු නිසා අහිංසක ළමයෙක්ගේ ජීවිතේ විනාශ වුණා. වේගය ජීවිත විනාශ කරයි. ආවේග සියල්ල විනාශ කරයි. ඊට පස්සේ ඒ නිසා ඇති කරගත් ආවේග කලන විනාශී ඉවරයක් නෑ. කිසිම වාහනයකට යන්න බැරි වුණා. ගිය හැම වාහනයකම වීදුරු වින්ස්ක්‍රීන් ඔක්කොම කැඩුනා අර ගහපු බැලු. මේක තමයි ආවේග ප්‍රශ්න විසඳන්නේ. විසඳගන්න බැරි තැනකට ආවේග කරන්නේ අර්බුදයකට ගේන්නේ.
වේගය ජීවිත විනාශ කරයි, ආවේග සියල්ලම විනාශ කරයි. මම හිතන්නේ බොහොම වටිනා ප්‍රකාශනයක් ඔබතුමා ප්‍රකාශ කළේ. මම කැමති දැන් මේ මොහොතේ කිසියම් කල්යාණ මිත්‍රයෙකුට ඉන්නවා නම් ගැටලුවක් යොමු කරන්න පුළුවන් අපේ ගුරුතුමන්ට. ඒ වගේම මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා සියලුම කල්යාණ මිත්‍රයන්ට මේ වැඩසටහන නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් ඔබගේ සිතීමේ හැකියාව වැඩි කර ගන්නා හැටියට. මොකද මේ වැඩසටහන නැවත ශ්‍රවණය කිරීමෙන් මෙහිවත් ඇති කරුණු සිතට කාවද්දෙන ප්‍රමාණය සහින් ලැබෙන දැනුම වැඩි වෙන බව මා ප්‍රායෝගිකව හොඳින්ම දන්නා නිසා. හොඳයි, මම කැමති කිසියම් කෙනෙක් ඉන්නවා නම් chat box එක අරහෝ සේ නොමැති නම් ප්‍රශ්නය කරේදම වෙනවා නම් ගුරුතුමන්ට මේ මොහොතේ මේ අවස්ථාව ලබා දෙන්න. හොඳයි, ඔබ ප්‍රශ්නයක් සිතේ ඇති කර එහෙම දැන් අහන්න සුදුසු ප්‍රශ්නයක් හිතේ නිර්මාණය කරගන්න මොහොත වෙනකල් හෝ ප්‍රශ්නයකට සූදානම් වෙනකල් මම තව එක ප්‍රශ්නයක් අපේ ගුරුතුමාගෙන් අහන්න කැමති. ආදරයෙන්, මම දන්නවා අපේ ගුරුතුමාට ඕනෑම ප්‍රශ්නයක් යොමු කළොත් උත්තර තියෙන බව. ඒ නිසා තමයි මම මේ සියලුම වර්ගයේ ප්‍රශ්න, බටහිර මනෝවිද්‍යාත්මක ප්‍රශ්න සහ ධර්මානුකූල ප්‍රශ්න සියල්ලම මේ බොහොම පැකිලීමෙන් තොරව යොමු කරන්නේ. තුමා ගාව සියලුම ප්‍රශ්නවලට උත්තර ඇති බව මා සාක්ෂිසද්දී දන්නවා. තව එක වැදගත් ප්‍රශ්නයක් යොමු කරනවා. එක්තරා කල්යාණ මිත්‍රයෙක් ධර්මය අවබෝධ කර ගැනීමට යම් දුරකට හෝ නිසල සිතක් අවශ්‍ය බව සඳහන් කරයි. මේ පැහැදිලි කරන්න. වර්තමාන පරිසරයේ සිට අපිට ධර්මය අවබෝධ කර ගැනීමට අපහසුද? ධර්මය අවබෝධ කර ගැනීමට යම් දුරකට හෝ නිසලසිතක් අවශ්‍ය බව සඳහන් කරයි. ඔබතුමාගේ කලින් පැහැදිලි කිරීමේ මේ ගැන යමක් ප්‍රකාශ කරා. ඇත්තම මෑණි පරිසරයක ඉඳන් අපිට ධර්මයේ පුහුණු වෙන්න භාවනා කරන්න අපහසුද? මේ සියලු දේ යමතක කරලා මොනවත් වුන්නේ වගේ ඉඳමින් භාවනා කිරීම කළ හැකිද? එහෙම නැතිනම් ඉතමත් කෙටියම කිව්වොත් ධර්මය අවබෝධ කර ගැනීමට යම් දුරකට හෝ නිසල සිතක් අවශ්‍ය බව සඳහන් කරයි. මේ පැහැදිලි කරන්න.
ධර්මාවබෝධය පියවරෙන් පියවරට සිදුවන දෙයක්. ධර්මාවබෝධය පුළුල් හා ගැඹුරු දෙයක්. එය එක එක මට්ටම් වලින් තමයි සිදුවෙන්නේ. අපි තුන් 100ක් නම් 100ට 100 එක මොහොතේ එකවර වෙන්නේ නැහැ. ඒකට 100ට 0.1ක් 100ට 0.2ක් ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් ධර්මාවබෝධය වෙන්නේ. එහෙමනම් මේ ධර්මාවබෝධයට හිත නිශ්චල වෙන්න ඕනි කියන කාරණයේ වැටහීමත් ධර්මාවබෝධයක්ම තමයි. එයත් ධර්මාවබෝධයක් තමයි. මේ කලබල හිතකින් ඇත්ත දකින්න බෑ, සිදුවන දේ තේරුම් ගන්න බෑ, ඒට දිය යුතු ප්‍රතිචාරය හොයා ගන්න බෑ හිත කලබල නම්. ඒ නිසා හිත කලබල වෙලාවට අපි තීරණ ගැනීම හා ගත්ත තීරණ ක්‍රියාත්මක කිරීම ටිකක් කල් දාන එක හොඳයි. දැන් ඒ තමයි ධර්ම අවබෝධය ලැබූ කෙනෙක්ගේ කිසියම් ධර්ම අවබෝධයක් තියෙනවා නම් ඒ කෙනාගේ ස්වභාවය. ඒක හිත කලබල වෙන්න පුළුවන්. කලබල වුණාම ගන්න තීරණ තියෙනවා. කලබල වුණාම ක්‍රියාත්මක වෙන්න යන දේවල් තියෙනවා. ඒවා එකපාරට ක්‍රියාත්මක කරන්නේ ටිකක් කල් දාන. මේ ධර්මාවබෝධය ඇති කරගන්නත් ඒ හේතුවක් වෙනවා. ඒ වගේම ධර්මාවබෝධය තියෙනවා නම් කිසියම් මට්ටමකට ඒ මට්ටමට අර පුළුවනි ඒ එයින් වෙන හානි අඩු කරගන්න. ඒතර එහෙම වෙලාව ගත්තාම අපිට ඒ සිදුවීම හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට එතෙන්ති මා අපි කුමක්ද කළ යුත්තේ? කරන්න දෙයක් තියෙනවද? තියෙනවා නම් කුමක්ද? ඔන්න තොර තේරුම් බේරුම් කරගන්න පුළුවන්. ඒ තේරුම් බේරුම් කර ගැනීමත් ධර්මාවබෝධයම තමයි. මේ ඔක්කොටම තමයි ධර්මාවබෝධය කියන්නේ. එහෙම නැතුව මහා අමුතු හාස්කමක් ආශ්චර්යයකට නෙවෙයි. මේ මොහොතේ වෙන්නේ මොනවද? ඒට මගෙන් වෙන්න යන්නේ මොනවද? සහ මා ඇත්තටම කළ යුතු දේ කුමක්ද? මෙන්න මේ කාරණා තුන හරියට තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් අන්න ධර්මාවබෝධයක් කියනවා කියන්න පුළුවන්. මොකද්ද මේ වෙලාවේ වෙන්නේ මොනවද? මේ දැන් වෙමින් පවතින්නේ කුමක්ද? දෙක, ඒට මගෙන් ශනිකව වගේ එන ප්‍රතික්‍රියා මොනවද? මගෙන් වෙන්න යන්නේ මොනවද? එතෙන් තුන්වෙනි කාරණේ, ඒ වෙනුවට මා ඇත්තටම කළ යුත්තේ කුමක්ද? මගෙන් වෙන්න ඕනේ මොකද්ද? වෙන්න යන දේ නෙමෙයි, මගෙන් යමක් වෙන්න තියනවා නම් ඒ මොකද්ද කියලා තේරුම් බේරුම් කරගන්න. ඉතින් මේක මම හිතන්නේ ඕනෑම අවස්ථාවක අපිට කරන්න ඕනේ දෙයක්. මේක පැත්තකට ගිහිල්ලාම නෙමෙයි, ඒ ප්‍රශ්නයක් එන වෙලාවේ තමයි මේ බුද්ධිය, මේ ඉවසීම, මේ සීකල්පනාව අවශ්‍ය වෙන්නේ. කොහොම හරි මේ සමාජයේ හැටි මෙහෙම තමයි. අඩු වැඩි වශයෙන් සමාජයේ කලබලයි. ඉතින් කලබල නැති සමාජයක් ගැන අපිට නම් මතක නැහැ. මොනවා හරි කලබලයක් හැමදාම සමාජයේ තිබුණා. දැනුත් තියෙනවා, දැන් පුරයි කියලා හිතන්න පුළුවන්. හැබැයි හෙට මොන විදිය කලබලයක් අලුතෙන් එකතු වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ සමාජයේ නිශ්චල වෙනකල් අපි අපේ හිත හදා ගැනීම, මේ දහම වුණු කිරීම, මාර්ගයේ ගමන් කිරීම කල් දාන්න නම් එපා. එහෙම කල් දැම්මොත් ඒ දේ කරගන්න පුළුවන් වාතාවරණයක් සමාජයේ කවදාවත් හදලා දෙන එකක් නැහැ. ඒ නිසා ලැබෙන ඉඩකින් මේ රිංගන්න පුරුදු වෙන්න. රිංගන්න පුරුදු වෙන්න පුංචි ඉඩකින් හරි, එහෙම නැතු ලොකු දොරටුවක් ඇරලා, ගේට්ටුවක් ඇරලා අනේ එන්න කියලා ධර්මය අපිට එහෙම කතා කරන්නේ. පුංචි සිදුරක් දැක්කොත් එතනින් රිංගලා ඒ ධර්මාවබෝධයේ පැත්තට යන්න.
ලැබෙන ඉඩකින් රිංගලා ධර්මාවබෝධයේ පැත්තට යන්න, ඒක තමයි තුමාගේ පණිවිඩය. තව බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා සමාජ මාධ්‍ය ගැන. ඇත්තම මේ අද වුණ ප්‍රශ්න බොහෝ ප්‍රායෝගික ප්‍රශ්න, බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා මේ තව කල්‍යාණ මිත්‍රෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා සමාජ මාධ්‍ය තුල හොඳ සහ නරක දෙකම තියෙනවා. Facebook ආදි සමාජ මාධ්‍ය, ඒ සමාජ මාධ්‍ය වලින් අපි ඔළුවට දානේවා අපේ මනසට කොයි ආකාරයෙන් බලපෑමක් ඇති කරනවද? මේක තමයි ප්‍රශ්නේ. How does the social media influence our mind? මම කැමතියි මේ ප්‍රශ්නය අපේ ගුරුතුමාට යොමු කරන්න.
ඒකේ වෙනසක් නැහැ. ඒ කියන්නේ මාධ්‍යයක් ජනමාධ්‍යයක්ද සමාජ මාධ්‍යයක්ද, එහෙම නැත්නම් නිකන් කෙනෙක් ඇවිල්ලා අපිට තොරතුරක් කියනවද, ඒ හැම තැනකම මනසේ සිදුවෙන්නේ එකම දෙයක්. අපි කරගන්නේ එකම දෙයක්. එතන අදාළ නැහැ මේ කටකතාවක් කෙනෙක් ඇවිල්ලා ළිඳ ළඟ අපි නානකොට, ඉස්සර ළිඳ ළඟදී ළිඳක් ළඟදී සාමාන්‍ය ඕපදූප කතා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකම තමයි ඔය ප්‍රසිද්ධ මාධ්‍යවලදීත් වෙන්නේ, සමාජ මාධ්‍යවලදීත් වෙන්නේ. ඉතින් වෙනසක් නැහැ. අපි සිහියෙන් නොසිටියොත්, කියන්නේ සිහි බුද්ධියෙන් නොසිටියොත් අර කෙලින්ම ඒ දේ අපේ ඔළුව ඇතුළට යනවා, හිත ඇතුළට යනවා. ඉතින් ඒ නිසා තමයි කියන්න කෙසේ කීවත් අහන්න සිහි බුද්ධියෙන් ඇසී යුතුයි කියා අපේ ජනවහරේ පැහැරණයක් නැත්තම් ආප්තෝපදේශයක් තියෙන්නේ කියන කෙනා සමාජ මාධ්‍යයෙන් හරි රූපවාහිනියෙන් හරි අල්ලපු ගෙදරින් හරි කවුරු හරි කෙනෙක් යමක් කියනකොට අපි සිහිබුද්ධියෙන් අහනවා කියන්නේ පළවෙනිම කාරණය තමයි මේක ඇත්තක් නොවෙන්නත් පුළුවන්. ඇත්තක්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ওই සමාජ මාධ්‍යවල තියෙන බලපෑම වැඩි වෙන්න හේතුව එක හේතුවක් තමයි අනිකුත් ජනමාධ්‍ය කෙරෙහි මිනිස්සුන්ට තියෙන විශ්වාසය අඩු වෙලා තියෙනවා. ගුවන්විදුලි රූපවාහිනිය පිළිබඳව, පොපුවත්පත් පිළිබඳව ඒ වගේ කාරණයක් ගිය ගමන් කෙනෙක් ඒක බොරුවක් කියලා කියනවා. එක පැත්තක් බොරුවක් කියනවා. ඉතින් මේ විශ්වාසය අඩුවීම තුළ ඒ ඉඩස පුරවන්න තමයි සමාජ මාධ්‍ය ව්‍යාප්ත වෙන්නේ. ඉතින් ඒ නිසා සමාජ මාධ්‍ය කෙරෙහි මිනිස්සෙක් විසින් ලංකාව වගේ රටක කෙනෙක් විශ්වාසයේ තියෙනවා අර ප්‍රධාන ජනමාධ්‍ය වලට වඩා. ඒ කාරණේ තමයි බලපාන්නේ සමාජ මාධ්‍ය ප්‍රබලව අපේ හිතවලට. මොකද ඒකට කෙරෙහි තියෙන විශ්වාසය වැඩි නිසා. ඒතර අපි යමක් යමෙකු කෙරෙහි අන්ධ විශ්වාසයක් තියලා තියෙනවනම් ඉතින් ඒ කෙනාට ඕනෑම දෙයක් අපලව කරවන්න පුළුවන්, ඕනෑම හානියක් ඕනෑම විසබීජයක් අපේ උනුවට දාන්න පුළුවන්. ඉතින් අන්ධ විශ්වාසය භයානකයි. ඒ අන්ධ විශ්වාසයේ තියලා තියෙන්නේ පුද්ගලයෙක් ගැනද, මාධ්‍යයක් ගැනද, සමාජ මාධ්‍යයක් ගැනද, ආගමක් ගැනද, ඒක වැදගත් නැහැ. තියෙන්නේ අන්ධ විශ්වාසයක් නම් අපේ ඔළුව අපි විනාශ කරන්නේ ඒ කෙනාට ඉඩ දෙනවා. ඒ නිසා අන්ධ විශ්වාසයේ වෙනුවට සිහි බුද්ධිය තියාගන්න මුල්ම කාරණේ මොනවා කිව්වත්, මොන ඡායාරූප වීඩියෝ දාලා කිව්වත් ඒවා හදන්න පුළුවන් දේවල්, සංස්කරණය කරන්න පුළුවන් දේවල්, සමහරට පරණ ඡායාරූප අද ඡායාරූපයක් වගේ අද වුණු සිදුවීමක් වගේ පෙන්නන්න පුළුවන්. ඉතින් මේවා ගැන සිහි බුද්ධිය ඕනේ හොයන්න. මේ ඔක්කොම හොයන්න කාටද වෙලාව තියෙන්නේ, කාටද පහසුකම් තියෙන්නේ? දැන් අපි ගන්න ඕනේ තීරණ නැත්නම් අපි දැනගන්න ඕනේ මොනවද නැද්ද කියන. මොනවද අපි දැනගන්න ඕනේ? සමහරට ඒ අයගේ රස්සාව එක. ඒ වත් ප්‍රවෘත්ති විකාශනයේ කිරීම සමහර අයගේ ජීවනෝපායයි. ඉතින් හැබැයි අපේ ජීවනෝපාය නෙමෙයිනේ. ඉතින් අපි අපේ රස්සාවත් දාලා හැමදේම දාලා ඒ වහා ඉඳ යනවා කියන්නේ එතන අපිට සීබුද්ධියක් ඇත්තෙම නැහැ. ඉතින් අපි තීරණය කරන්න ඕනේ අපි දැනගන්න ඕනේ මොනවද නැත්තේ මොනවද. ඉතින් ඕන් නැති ටික මුලින්ම අතහැරලා දාන්න. ඉතින් අවශ්‍ය ටික වුණත් අපි බලන්න ඕනේ මේවා ඇත්තටම ඇත්තම ඇත්තද, එහෙම නැත්නම් මේවා හදපු දේවල්ද, පුංචි ඇත්තක් නැති කරලා ලොකු බොරුවක්ද මෙතන තියෙන්නේ. සහ තුන්වෙනි කාරණේ ඇත්තම ඇත්ත වුණත් මෙහෙම දෙයක් ප්‍රචාරය කිරීමේ චේතනාව කුමක්ද? මේ අපිට ඇත්ත කියලා දෙන්න අවංක ආදරෙන්ද මේව ප්‍රචාරය කරන්නේ? එහෙම නැත්නම් කිසියම් පිරිසක් කෙරෙහි ද්වේෂයෙන් සහ අපව කුපිත කරවන්නද ප්‍රචාරය කරන්නේ? චේතනාවත් අපි ටිකක් හිතන්න ඕනේ. එහෙම බැලුවහම මේවා බැලුවේ නැත්නම් තමයි අපිට හානි වෙන්නේ. මෙහෙම බැලුවොත් ඕම හොයලා බලන්න පුළුවන් නම් කිසිම සමාජ මාධ්‍යයකට කාගේවත් ඔළුවකට විස දාන්න නම් බැහැ. මෙතන ඉන්න කල්‍යාණ මිත්‍රයෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒකට අවස්ථාව තියෙනවද දන්නේ
නැහැ. ඔව් පුළුවන්, ඒක අවස්ථාව තියෙනවා.
අවසරයි ගුරුතුමනි. ඔබතුමා දේශනා කරපු වෙලාවල මට යටේ වැටෙන දෙයක් ඔබතුමා ගොඩක් අගය කළා විසල්. ඉතින් අපි මම ඉස්සෙල්ලා මාර්ගෙක විසල් සිතක් හදාගන්න. හැබැයි මට දැන් පැටගෙන විදිහට විසල සිතක් හදාගෙන ඉඳීමෙන් ධර්මාවබෝධයක් ලබා ගන්න බැහැ කියලා. මොකද විසල සිතෙන් අපිට යමක් දකින්න පුළුවන්. හැබැයි දකින්න ඕනේ සසල වෙන සිතයි. සසල වෙන සිත දැක්කේ නැත්නම් මම හිතන ධර්මාවබෝධයක් ගන්න බැහැ කියලා. ඒ කියන්නේ සසල වෙන සිත අත්‍යවශ්‍ය කරනවා. ඒක දැකීමක් වෙන්නේ නැහැ. මම දන්නේ එක ගොඩක් පටහැන්නේ අද ගොඩක් කියක් කරගෙන අපි ඉන්නේ.
ඒ ප්‍රශ්නය ඇහුණද? ඔබතුමාට ඇහුණද ප්‍රශ්නය?
ප්‍රශ්නය ඇහුණා. මට ඇහුණා ප්‍රශ්නය.
හොඳයි, එහෙනම් හැම දිනාටම ඇහෙන්න ඇති. මේ ඇත්ත බොහෝ දෙනෙක් අපි කවුරුත් භාවනාවට එන්නේ අපේ හිත නිශ්චල කරගන්න. කලබල හිතින් එන්නේ ඉතින් හිත භාවනාව වගේ දෙයක ලොකු අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒ කලබල නිසාමයි එන්නේ. ඉතින් භාවනා කරාම ප්‍රමාණිකූලව නිශ්චිත කාලයක් නොකැඩී භාවනාව කරගෙන ගියොත් ඕනෑම කෙනෙකුට නිශ්චල පුළුවන්. නිශ්චල කරගත්තාම හිතෙන්න පුළුවන් කෙනෙකුට අන්තම් මගේ භාවනාව හරි මගේ භාවනාව සාර්ථකයි, භාවනාවේ කිසියම් ප්‍රතිඵලයක් මට ලැබී තිබෙනවා කියා සෑහීමකට පත් වෙලා එතනින් නැවතිලා ඉන්න පුළුවන්. නිශ්චල හිත හැමදේම අත්දැකීමි. ඉතින් ප්‍රශ්නෙම කිව්වා මේ නිශ්චල හිතන්නේ උපකරණයක්. ඉතින් උපකරණය මුලින් ඒ කැඩපුවලි අයින් කරලා ඊළඟට ඒ කැඩපත ආවරණයක් විදිහට තියාගෙන සිටින කිසි පළක් නැහැ. දැන් මේ නැත්තම් වතුරක් වගේ බොහෝ විට දහමේ ගන්නේ වතුරේ උපමාවනේ. කැළඹුණු වතුරක ඇත්ත පේන්නේ නැහැ. හරි ඡායාවක් වැටෙන්නේ නැහැ කැළඹුණු වතුරක. නිසා ජලය නිශ්චල වෙන්නට ඕනේ නියම ඡායාව දකින්න. ඉතින් ජලය නිශ්චල වුණාම අපි අපේ මූණ ඒ ඉදිරියෙන් තිබ්බොත් අපේ නියම මූණ හැඩේ පෙනෙයි. හැබැයි ඒ දැක්කට මදි. ඒ දැක්කහම ඇත්ත දැක්කමෙන් නැහැ. ඇත්ත දකින්න නම් මේ වතුර කැළඹෙන්නේ ඇයි කියලා දකින්න. ඒක තමයි ඇත්ත. මොකද මේ නිශ්චලත්වයේ తాවකාලිකයි. ඕනෙ වෙලාවක නැති වෙන්න පුළුවන්. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කැළඹෙන දේ? මේක ඇතුලේ මඩ තියෙනවා. සත්තු ඉන්නවා. ආසි තියෙනවා. දැන් මේව දකින්න ඕනේ. මේ හිත ඇතුලේ අර උඩ තට්ටුව හිතේ නිශ්චල වුණාට ඔය නිසල හිත කියන එකේදී උඩ මතු පිටම හිතේ තට්ටුව තමයි නිශ්චල. අර කැළඹෙන දේවල් ඔක්කොම දැන් අඩියේ තැන්පත් වෙලා තියෙනවා. ඔය නැවතිලා තියෙනවා. හැබැයි ආයේ ඕනෙම වෙලාවක අලු ගසා දාලා නැගිටින්න පුළුවන්. හිත නිශ්චල වුණාම බාහිර දේවල් වල ඇත්ත නෙමෙයි බලන්න ඕනේ. ඒ යටම තියෙන ඒ පතුලෙම අන්න ඒවට තමයි ඔය අනුසය කියන දහමේ කියන්නේ. අනුසය කියලා ඇතුලේ නිදාගෙන ඉන්න දේවල් තියෙනවා. කෙලස් නිදාගෙන ඉන්න තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒව දකින්න තමයි නිශ්චල හිතක් ඕන වෙන්නේ. එහෙම නැතු මේ බාහිර වෙන දේවල් වල ඇත්ත නැත්ත හොලන්ට නම් නෙමෙයි. ඒ වගේ ඉවරෙකුත් නැහැ. හිත නිශ්චල වුණාම බාහිර දේවල් වල ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. කිසියම් මට්ටමකට. හැබැයි ඒක ඉවරයක් නැහැනේ. බාහිර සිදුවීම් වල නිශ්චල හිතක් ඇති කරගත්තාම කළ යුතු එකම දේ තමා ඒ කලබල වෙන හේතු මොනවද? දැන් නිශ්චල හිත ඇතුලේ නිදාගෙන ඉන්න කලබලකාරයෝ ටික කවුද කියලා හොඳට අඳුනාගෙන ඒ කලබලකාරයන් ටික එළියට දාන්න. තව ප්‍රශ්නයක් තියෙනවා කමක් නැද්ද?
කමක් නැහැ ගුරුතුමනි.
සාමාන්‍ය සමාජයේ වැදගත් කෙනෙක් දැක්කම ආධ්‍යාත්මික ගමනක් කෙනෙක් දැක්කමයි ඒ දෙන්නගේ දැන් පරාර්ථකාමී බව කෙනෙක් දැක්ක දෙ දෙක වෙනස් වෙන්න පුළුවන් දෙයක්. මේ වෙලාවේ සමාජය අසාධාරණයක් තියෙනවා කියලා ඒකට විරුද්ධව දැකී සිටින සමාජ පරාර්ථකාමී කියන කෙනෙක් සලකන්න පුළුවන්න්නේ අදලුනවා වගේ මේ ප්‍රශ්නේ.
එහෙමයි. අපේ හඳුරනහන්සේ ඇසු ප්‍රශ්නය හොඳට ඇහුණත් දැන්
අපිට ඒ ප්‍රශ්නය නම් හොඳින් ඇහුනේ නෑ ගුරුතුමනි.
මේ අපේ හඳුරනහන්සේ අහන්නේ මේ සාමාන්‍ය සමාජයේ ඉන්න කෙනෙක්ුයි භාවනා කරන කෙනෙක්ගේ අතර මේ පරාර්ථකාමීත්වයේ වෙනසක් තියෙන්න පුළුවන්ද? ඉතින් මේ ප්‍රශ්නය විශේෂයෙන් මතු කරන්නේ මේ වගේ කාලයක මේ අසාධාරණයට විරුද්ධව සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් ඊට විරුද්ධව කටයුතු කරනවා සමාහට භාවනා කරන කෙනෙක් ඒක එච්චර ගණන් ගන්න නැතුව වගේ භාවනා කරගෙන යන්න පුළුවන්. එතකොට අර භාවනා කරන කෙනාට වැඩිය අර අසාධාරණයට විරුද්ධව සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනා පරාර්ථකාමී වැඩක් කරනවා වගේ පේනවා. ඒක ඇත්තද කියලා? ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ පරාර්ථකාමීත්වය සාපේක්ෂ දෙයක්. පරාර්ථකාමීත්වය එන්නේ ආත්මార్థකාමීත්වයෙන්. ආත්මార్థකාමීත්වය නැති කෙනාට පරාර්ථකාමීත්වය කියලා දෙයක්වත් නැහැ. එයා ඉතින් කරන්න තියෙන දේ කරනවා, නොකරන ඉති දේ නොකරනවා. ඒක ආත්මార్థකාමී බව හෝ පරාර්ථකාමී බව නිසා නෙමෙයි කරන්නේ. යම් පමණකට මමත්වේ තියෙනවා නම් තමයි ওই දෙකම ඇති වෙන්නේ. ආත්මార్థකාමීත්ව වෙන්නේත් මමත්වෙන්, පරාර්ථකාමීත්ව වෙන්නේත් මමත්වෙන්. කොහොම හරි අපි හිතමු දැන් ඒ ඕනෑම ප්‍රශ්නකදී ඕනෑම ගැටලුවකදී ඒ ගැටලුවේ වර්තමාන ඵලයේ විසඳන්න කෙනෙක් මහන්සි වෙන්න පුළුවන්. ඉතින් තව කෙනෙක් ඒ ගැටලුව ඇති වෙච්ච හේතු වඳනගෙන ඒ හේතු නැති කරගන්නත් එයා වැඩ කරනවා වෙන්න පුළුවන්. එතකොට දැන් වර්තමාන තියෙන අර්බුදය ගත්තහම මේ වර්තමාන අර්බුදයේ අපි ප්‍රතිඵල භුක්ති විඳිනවා. එතකොට මේ ප්‍රතිඵල වලට එරෙහිව කෙනෙකුට කෑ ගහන්න සටන් කරන්න ඒ ප්‍රතිඵල අපිට ලැබෙන්න එතනම ඉන්න ආසන්න අයට විරුද්ධව අරගල කරන්න පුළුවන්. ඒ අරගලේ තමයි බොහොම ජනප්‍රිය අරගලය. බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ ඒ අරගලයට. ඒක අවංකවම කරනවා වෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රතිඵලක් තියෙනවා. හැබැයි ඉතින් මේවා කලින් කිව්වා වගේ අපි හැමෝම මේ ප්‍රශ්නෙට දායක වෙලා තියෙනවා. කාටවත් අත හොදගන්න බැහැ. අනේ මම නම් මේ වර්තමාන අර්බුදයට උදව්වක් කළේ නෑ. මගේ හිතකින්වත් වචනකින්වත් මම නම් නිර්දෝෂී එහෙම කියන්න බෑ. ඉතින් අපි හැමෝම දැනගෙන හෝ නොදැනගෙන ඍජුව හෝ වක්‍රව මෙහෙම අර්බුදකාරී තැනකට අපේ රට ගේන්න දායක වෙලා තියෙනවා. ඉතින් අපේ අතින් වෙච්ච වැරැද්ද අපි අඳුනගෙන එකක් හෝ දෙකක් හෝ මොනවා හරි වැරදි එකක් දෙකක් නෙමෙයි 100ක් 200ක් හරි ඇති. අපි කොච්චර නාස්ති කරාද, පෞද්ගලිකව කොච්චර නාස්ති කරාද, පින්කම් වලදී මොන තරම් නාස්ති කරාද, මංගල උත්සව වලදී අමංගල උත්සව වලදී මොන තරම් නාස්ති කරාද. ඉතින් ඒ ඔක්කොම වගේ කිය ඒ ඔක්කොම හේතුණා මේ තියෙන අහේනියට. එතන මේක අපිට එක්කෙනෙක්ගෙම ඇඟේ ගහලා බේරෙන්න බෑ. ඒවා අපිට පුළුවන් නම් අඳුනගෙන අඩු කරගන්න එකත් හරිය පරාර්ථකාමීත්වයක්. මතු පරම්පරාවට හරි අපි යමක් ඉතිරි කරාවේ කියලා කියන්න පුළුවන්. ඒ මතු පරම්පරාවට අයිති දේවල් අපි නාස්තිකලේ නෑ කියලා. දැන් මේ සම්පත් කාටද අයිති කියන ප්‍රශ්නේ තියෙනවා. මේ වර්තමාන සම්පත් තියෙන කැලෑව, ජලය, පිරිසිදු වාතය මේ පොළොව කාටද අයිති? ඒතර මේවා අපිට අද භුක්ති විඳින්න දීලා තියෙන අතීත પરම්පරාව. ඒගොල්ලෝ විනාශ කරා නම් අපි වගේ අපිට මෙහෙම කිසි දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මේක කාන්තාරය. ඉතින් එහෙමනම් මේක අයිති අතීත પરම්පරාව. ඒ අය රැක්ක නිසායි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වගේම මේක අනාගත પરම්පරාවට අයිති. අපිට නාස්ති කරන්න අයිතියක් නැහැ. තරි අනාගත પરම්පරාවට මේක රැකගෙන බාර දීම අපේ වගකීමක්. ඒක ලොකු ඒක තමයි ලොකුම පරාර්ථකාමීත්වය. ඉතින් අපි පෞද්ගලිකව අපෙන් වෙන හානිය නාස්ති අඳුනගෙන ඒක නවත්ත ගන්න පුළුවන් නම් ඒක නවත්තගෙන ඊළඟට අපිට පුළුවන් නම් තව කෙනෙකුටත් ඒ ආදර්ශය දෙන්න ආදර්ශයෙන්ම තව කෙනෙකුට ඒ බලපෑම කරන්න ඒක හරි ප්‍රබලයි. ඉතින් මම හිතනවා මේ දෙකම පරාර්ථකාමී ඒ වගේම පරාර්ථකාමීත්වයේ ගුණාත්මක භවයේ පැති දෙකක් කියලා.
මම හිතන්නේ උත්තරේ පැහැදිලි ඔබතුමාගේ පැහැදිලි කිරීම තව එක ප්‍රශ්නයක් මෙල තියෙනවා මේ තවත් කල්යාණ මිත්‍ර අසන්නියගෙන් ඒ ප්‍රශ්නය මෙහෙම යොමු කරන්නේ what is the difference between stillness and calmness is it the same කියලා දැන් මේකේ තේරුම බැලුවත් stillness කියන්නේ නිශ්ශබ්දතාවය සහ calmness කියන්නේ සංසුන්කම කියලා ඒ වචනවල තේරුම තියෙනවා මේ ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් what is the difference between stillness and calmness නිශ්ශබ්දතාවය සහ සංසුන්කම අතර වෙනස කොහොමද කියන එක මම හිතන්නේ ඒක අපේ අවසාන ප්‍රශ්නේ වෙයි කියලා මම හිතනවා.
ඔව් මෙහෙමයි. ඉතින් වචනවලට තේරුම් අපි තමයි දෙන්න ඕනේ. ඒ සමහර ශබ්දකෝෂවල එක එක තේරුම් දීලා ඇති. හැබැයි භාවිතයේදී මොන අර්ථයෙන්ද මේ වචන පාවිච්චි කරන්නේ ඒක අපේ අතේ තියෙන්නේ. දවතුමා මේ වචන පරිවර්තනය කළා දුන්නා අපිට නිශ්ශබ්දතාවය හා සංසුන් බව කියලා. ඉතින් එතකොට ඒ දෙකේ වෙනසක් තියෙනවා. නිශ්ශබ්දතාවේ කියන්නේ මානසික නිහඬියාවේ මානසික සංසුන් බවයි දෙකක්. මානසික නිශ්ශබ්දතාවේදී අපි හිතන්නේ නැහැ. කිසිම සිතිවිල්ලක් නැහැ. සම්පූර්ණයෙන්ම හිස් බවක් තියෙන්නේ. මොකද හිතන්න ගියොත් මේ ഘോഷාවක් එන්නේ. එතකොට මේ මානසික නිශ්ශබ්දතාවේ ඒ එතනදී සිටීම නැහැ. සිටීමක් වෙන්නෙම නැහැ. හැබැයි සංසුන් මනසට හිතන්න පුළුවන්. මනස සංසුන් වුණාම තමයි හරියට හිතන්න පුළුවන්. නිවැරදිව හිතන්න පුළුවන්. සංසුන් මනස හිතනවා. සංසුන් මනස කතා කරනවා. හැබැයි කතා කරන්නේ යථාර්ථවාදීව හේතුඵල විදිහට. නිකන් මනස්ගත නෙවෙයි ආවේගශීලීවත් නෙවෙයි හේතුවාදීව සිහියෙන් ඒ සංසුන් මනස කතා කරනවා එයා හිතනවා හැබැයි නිශ්චල මනස නිහඬ මනස එහෙටත් නැහැ ඒ සියලුම කතා අතහැරලා ඒ ඇතුලේ සම්පූර්ණ නිශ්ශබ්ද වුණ අවස්ථාවක් ඉතින් මේ දෙකේ වෙනස්කම් තියෙනවා
හොඳයි මම හිතන්නේ පසුගිය අවුරුදු පුරාවට මේ සුසංගීත වැඩසටහන මාලාවෙන් ඔබව මුණ ගැසීමට ලැබීම වාසනාවක් කියලා හිතෙනවා ඒ වගේම තමයි අපි ගුරුතුමන් එක්ක මෙවැනි සංවාදයක් කිරීමට අවස්ථාවක් ලැබීම පෙර කළ පිනක් කියලා හිතෙනවා මම හිතන්නේ පසුගිය අවුරුද්ද තුල අපි මේ වැඩසටහන අපේ උපරිම දායකත්වයෙන් ඉෂ්ට කළා අපි අවදුරට සාකච්ඡා කළ යුතු වෙනවා මේ වැඩසටහන කොමන දිශාවකට රැගෙන යනවාද කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් ඉතින් විශේෂයෙන්ම අද වගේ දවසක විශේෂයෙන්ම මේ විදුලි බලය පිළිබඳ ගැටලු තියෙනවා බොහෝ දෙනෙකුට ඒ නිසා ඒ ගැටලු තියෙද්දි මෙවැනි සංඛ්‍යාවක් මේ වැඩසටහනට සහභාගී වීම මම හිතන්නේ අගය කර සලකනවා එයින් ගම්මිය වෙනවා කිසියම් ප්‍රමාණයකට මේ වැඩසටහන කිසියම් ආකාරයක ප්‍රයෝජනවත් වැඩසටහනක් බවට එහෙම සාක්ෂියක් වෙනවා. ඒ නිසා බොහොම මගේ පුණ්‍යානුමෝදනාව හිමි වෙනවා ඒ පැමිණ සිටින සියලුම කල්යාණ මිත්‍රයන්ට. ඒ වගේම විශේෂයෙන්ම නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සමාජික සමාජිකාවන්ට ඕල්මට නිතරම මා උනන්දු කරනවා, සමට ගැටළු යොමු කරනවා. මේ සාකච්ඡාවට පාවිච්චි කළ හැකි ආකාරය ගැටළු ඒටත් ස්තුති පුද කරනවා. අවසාන වශයෙන් විශේෂ ස්තුතිය මේ වැඩේ මට බාර දුන්න අපේ ගුරුතුමන්ට, අපේ උපුල් නිශාන්ත ගමගේ අපේ කල්‍යාණ මිත්‍රයා, අපේ සියලු දෙනාගේම කල්‍යාණ මිත්‍රයන්ට අපේ ගුරුතුමන්ට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳ. තවත් ඉතාමත් සාර්ථක ප්‍රයෝජනවත් දැර්සහනක අවසානයේ මේ දකින්නේ. මා අවසාන වශයෙන් කැමති අපේ ගුරුතුමන්ට අවසාන වශයෙන් අද වැඩසටහන සමාලෝචනය කරමින් පණිවිඩයක් ලබා දෙන හැටියට මේ සියලු දෙනාට ගෙදර රැගෙන යාමට.
කල්‍යාණ මිත්‍රවරුනි, දහම තියෙන්නේ භාවිතා කරන්න, ප්‍රයෝජනෙ ගන්න. වඳින්න උදන්නම තියෙන දෙයක් නෙවෙයි දහම කියන්නේ. දහමට කොහොමත් වඳින්න ඕනේ. දහම භාවිතා කරන්න තියෙන දෙයක් දෙහෙතක්. ඉතින් මේ දෙහෙත කවදත් ඕනේ වෙමු දෙහෙතක්. නමුත් අද විශේෂයෙන් නැතුවම් බැරි දෙහෙතක් බවට පත් වෙලා තිබෙනවා. ඒ දෙහෙත නැතිකම නිසා මොනතරම් මේ පෞද්ගලිකවත් සමාජයක් විදිහට රටක් විදිහට ආතුර වෙලා තියෙනවද, ආබාධිත වෙලා තියෙනවද කියන කාරණය අපි කවුරුත් ප්‍රායෝගිකවම අත්දකිනවා. ඉතින් මේ විනාශය අපි අපේ પરම්පරාවෙන් නැවතුම් පිට තියන්න ඕනේ. ඒක අපේ අනිවාර්ය වගකීමක්. අපි භාවනා කළත් නැතත් අපි කාගෙත් අනිවාර්ය වගකීමක්. මේ ව්‍යසනයට අපි හැමෝම එකතු වෙලා නැවතුම් පිටක් ලැබිය යුතුයි කියන කාරණය. ඒ සඳහා මේ වැඩසටහන යම් පමණකට හෝ උදව් වුණා නම්, උපකාර වුණා නම්, දායක වුණා නම් ඒ ගැන අපිට සතුටුයි. වෛද්‍යතුමා කීවා වගේ පුළුවන් නම් නැවත මේ වැඩසටහනේ මේ පටිගත කිරීම අහන්න, අහලා නොපැහැදිලි තැනක් හෝ එකඟ වෙන්න බැරි තැනක් තියෙනවා නම් නැවත විමසන්න. ඒ විමසීමට සුභවාදී ප්‍රතිචාර අපේ නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලයෙන් ලැබෙයි. මේ සසංගීත වැඩසටහන් මාලාව ආරම්භ කරන්න හේතුව මේ දහම හා සමාජ ජීවිතය පිළිබඳ කිසියම් සංවාදාත්මක අතිකාවතක් කළ යුතුයි කියා හිතුණු නිසා, ඉතින් ඒ අදහස ඉදිරිපත් වුණාම ඊට වඩා සුදුසුම කෙනා විදිහට අපි කාටත් එක වරම නාම යෝජනා ලැබුණේ සහ අපි හැමෝම එකතුලා නාම යෝජනා කළේ ඔබතුමාව වෛද්‍ය මෙත්සිරි හේරත් කල්‍යාණ මිත්‍රයාව. ඉතින් ඔබතුමා බොහොම ස්වේච්ඡාවෙන් ඒ ගෞරවනීය ආරාධනයේ සුහදව පිළිගත්තා. පිළිඅරගෙන මොනතරම් කාර්යබහුල වුණත් මේ වැඩසටහන් 12ම මාස 12ම නොකඩවා කරගෙන යන්න බොහොම සක්‍රීය දායකත්වයක් ලබා දුන්න රසවත් සහ අර්ථවත් මේ පණිවිඩය සමාජගත කරන්න. ඒ ගැන ඔබතුමාට බොහොම පිං, හැමදෙනා වෙනුවෙන් ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනවා. ෘතවේදී පුණ්‍යානුමෝදනාව. ඔබතුමා මේ වැඩසටහන පමණක් නෙමෙයි, තව බොහෝ දැනුවත් කිරීම සමාජයට ගුරුපීමේ පැත්තෙන් හා වෙනත් අංශවලින් කරනවා. ඒ සියලු කටයුතු ඒ කරගෙන යන ආකාරයටම සාර්ථකව කරගෙන යන්නට අවශ්‍ය කායික මානසික නිරෝගීකම විවේකය වඩා වඩා ලැබේවා කියා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ මේ වැඩසටහන් මාලාවම සංවිධානය කරන්නට අපේ නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම කල්යාණ මිත්‍රයන් ලොකු කැපකිරීමක් කරන්නේ ස්වේච්ඡාවෙන්. කාටවත් පේන්නේ නැහැ ඒ අයව, මිත්‍රයෙට පේන්නේ නැහැ, නන්දන්නේත් නැහැ. නමුත් ඒ කරන ලොකු කැපකිරීම අපි දන්නවා. ඉතින් අපි හැමදේම අගය කරනවා මේ වෙලාවෙත්. හැම දිනාටම ඒ ගෞරවනීය කෘතවේදී පුණ්‍යානුමෝදනාව ඉරිනමන්ට කැමති. ඒ වගේම මේ වැඩසටහන මේන් පස්සේ ඊළඟ මාසයේ සිට කොහොමද වෙන්න ඕනේ, මේ යන විදිහටමද, එහෙම නැත්නම් මේ වෙනස්කම් වෙන්න ඕනේද, ඒ ගැන මේ මෙතෙක් අපහ රැඳී සිටි ඔබගේ ඔබ සැමගේ අදහස් ප්‍රතිචාර අපට ලැබෙනවා නම් ඒ ගැනත් අපි අගය කරනවා. වඩාත් සාර්ථක වඩාත් ඵලදායි සංවාදයක් සමාජගත කරන්න. මෙතෙක් අපහ රැඳී සිටි ඔබ සෑම දිනකටම මේ සංසුන් හිතට සුවය, සංසුන් හිතට ඵලය අත්දකින්නට ලැබේවා කියන පිවිතුරු ඇතුමින් අපි සමුගන්නවා. සෑම දිනකටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සනසිල්ලක්ම වේවා.